തിരുവൻ സർണ സാമ്പത്തിമാട്ട അപ്പിയത് അങ്കാറ ദിനപാതത്തിന് കുജിത ഹമു ധർമ്മസാകച്ഛാവ് ആരംഭകരണായി സൂതനം നന്ദി അതട്ട് അപ്പൊ കിരെ അനുകമ്പാവേ അപ്പൊ ഗൗരവണീയ സ്വാമിവാൻസി പണമന്ത്രിന് ഞാൻ ഇങ്ങനെ സ്വാമിവാൻസി സമൂഹ സംബന്ധി വിടച്ചിരിക്കുന്നു അപ്പി അപ്പൊ സ്വാമിവാൻസി ഇതാമ ഭക്തിയും ഗൗരവയും പാദനമസ്കാരവും പിടി കണ്ണോ ഹേമദിനാമേനിയും സ്വാമിവാൻസി പിടി അറിയുന്നു അപ്പി ധർമ്മസാകച്ഛാവ് ആരംഭിക്കും സ്വാമിവാസിന്റെ ഗൗരവം ആരാധനയിട്ടുണ്ടോ സാകച്ഛാവ് ആരംഭിക്കണം ഗീത തിരുവനന്തപുരം
അതെ തിരുവൻ സരണായി സിരുതു നാട്ടമ ബുദ്ധജാനൻ വഹിച്ച നമക് ലോകിയത പഹല വെന്നെ ഇതാമത് കലാതുരത്തിന് ബുദ്ധജാനൻ വഹിച്ച നമക് ലോകിയത പഹല വെല അപ്പിട്ട് കീര ദെന്നേ മേ ജീവിതയെ മെന്ന മേ വിദ്യയട്ട മേ നരകൈ മേക ഹൊണ്ടൈ ദുസിരിതയ കിയന്നേ മേക സുസിരിത ഭവ നക്തം സുചരിതവാദിത്വയ മേയയൈ කියලා කියන්න තනම් බුදුරජාණන් වහන්සේ නමක් ඇත්තටම පහළ වෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. ලෝකයේ තුල යහපත් සහ ජීවත් වෙන රටාව මිනිස්සෙගේ ජීවිතය තුල ඉස්මතු වෙන්න ඕන ජීවන හර පද්ධතිය පිළිබඳව පැහැදිලි කරන්නට බුදුරජාණන් වහන්සේ නමකගේම අවශ්‍යතාවය මතුවන්නේ නැහැ. ඒ නිසා අන්‍ය ශාස්ත්‍රොන් අන්‍ය වක්තෘවරුන් අන්‍ය ලබ්ධින් අදහන පිරිස් අනෙකුත් දාර්ශනිකයෝ මේ ජීවිතයේ දුසරිතය දුරුකොට සුසරිතයෙහි නැත්නම් සුචරිතවාදී යහපත් සමාජයක් නිර්මාණය කිරීමෙහිදා ඒ සාරධර්ම ගුණධර්ම සමාජ හරපද්ධතීන් සුදකිය යුතු ආකාරය කියලා දෙනවා. නමුත් ඉතාම කලාතුරකින් පහළවන බුදුරජාණන් වහන්සේ නමක් අපිට කියලා දෙන්නේ මෙන්න මේ සකීයත්වය නැත්නම් සක්කාය කියලා ගැනීම වැරද්ද පෙන්වන දීලා උතුම් නිවීම කරා යොමු වන දහමක් ඉදිරිපත් කිරීමයි බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ කෘත්‍ය වෙන්නේ. ඉතින් ඒ අතරේදී මේ සාමාන්‍ය විෂම මිනිසාගේ ඒ විෂමත්වයන් අයින් කරලා යහපතට ගැනීම සඳහාද ධර්මයන් දේශනා කරපු අවස්ථා නැතුවාම නොවේ. හැබැයි බුදුරජාණන් වහන්සේ නමකගේ සුවිශේෂීත්වයම වන්නේ අන්නර කාරණය. මේ සසරෙන් එතරවීම, කුළු ගැන්වීම, ඒ සඳහා උපකාර කිරීම මේ විදියට. ඉතින් ඒ නිසා අපි මේ දේශන මාලාව, සාකච්ඡා මාලාව පවත්වාගෙන යන්න විශේෂයෙන්ම අපේ පින්වත් ලොකු සාමින් වහන්සේ මහල් ආලෝකයක් විහිදවමින් ඒ මූලික බුද්ධ වචනය ඉස්මතු කිරීම සිද්ධ කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේගේ ඒ දේශනත් එක්ක ශ්‍රවණය කරන පිරිසකුත් ගොඩක් දෙනෙක් මෙතන ඉන්නවා. ඒ වගේම ඒ හැරෙනකොට කෙනෙක් දහම් කාරණාවන් පිළිබඳව අහගන්න දැනගන්න වේනම් අපගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ පිළිබඳව කරුණු කියාදීමක් සහ මඟ පෙන්වීමක් සිද්ධ කිරීම තමයි එහිදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා ඉතාම වඩාත් පහසුවේ කෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක් එක්ක කතන ස්වරූපයෙන් කියන්නේ සංවාද ස්වරූපයෙන් එහෙම කතා කරගෙන යනකොට අපිට බොහොම සජීවීව ජීවී ස්වභාවයකින් යුක්තව ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඒ නිසා කාට හරි ඇතිවන ප්‍රශ්නයක් එක්ක අපි කතා බහ ආරම්භ කරමු කියලා කරුණාවෙන් මතක් කරනවා. නිසා එකට අපි ඉඩකඩ හදාගනිමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සෝනාස. සෝනාස මේ ගැටලුවක් තියෙන සෝනාස මේ යෝනිසෝ මානසිකාරය කියන්නේ සෝනාස දැන් අපි ධර්ම කරුණාත්‍ය මේ සුත දත වචසා පරිසා මනසාන පෙක්කිතා කියන ඒ ආකාරයෙන් දැකීම සෝනාස කොට පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව් දැන් එතනදී අපි මෙහෙම ගත්තොතින් කාරණාවක් හැටියට දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා පැහැදිලි කරන ධර්මය රජිත ප්‍රඥාවෙන් දකින්න තියෙන එකක්නේ. එතකොට ප්‍රඥාවෙන් දකින්න තියෙන ධර්මය අපිට සාමාන්‍ය මනසකින් කොහොමවත් දකින්න බෑ. මනසින් දකින්නත් බෑ. මනසින් දැක්කොටින් ඒක ආපහු ලෝකෙ තුලනේ. ඒ නිසා ප්‍රඥාවේ ඇසකින්ම තමයි මේ අපිට ධර්මය දකින්න වෙන්නේ. ඒතර ප්‍රඥාවේ ඇසට කියන සමාන වත්නමක් තමයි මේ සම්මාදිට්ඨිය. ඒතර ප්‍රඥාව කියලා කියන්නේ සම්මාදිට්ඨිය කියන නම. ඒතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සම්මාදිට්ඨිය නැත්නම් ප්‍රඥාවේ ඇස නැත්නම් නුවණ ඇති කරගන්න මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා කරුණු දෙක අවශ්‍යතාවය. ඒ කරුණු දෙක අවශ්‍යතාවය එක කෝ හේතු කෝ පච්චයෝ කියලා. මොකද්ද හේතු කුමක්ද ප්‍රත්‍යය කියලා බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරනවා මහා වේදල සූත්‍රයේදී. සම්මාදිට්ඨියට හේතුව මොකද්ද, හේතුව මොනවද, ප්‍රත්‍ය මොනවද. එතකොට අපිට පැහැදිලි ඉතර වෙන දහමක් පැහැදිලි කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක මස ඇස මනස අතික්‍රමණය කරලා ප්‍රඥාව ඇසකින් දකින්න තියෙන ප්‍රඥාව ඇසට කියන සමාන නම තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය අපි උත්පාදනය කරගන්නට ඕන හේතු ප්‍රත්‍ය දෙකක් බලපානවා. ඒ හේතු ප්‍රත්‍ය දෙක තමයි පරතෝ ഘോഷය සහ යෝනිසෝ මනසිකාරය. එතකොට දැන් පරතෝ ഘോഷය කියලා කියන්නේ පරතෝ කියන්නේ බාහිරින් කියන එක, ഘോഷ කියන්නේ ඇහෙනවා කියන එක. එතකොට පරතෝ ഘോഷය නැතුව අපිට යෝනිසෝ මනසිකාරය කියන කාරණේ විතරක් අරකින් වියුක්තව කතා කරන්න බෑ. ඒ කියන්නේ පරතෝ ഘോഷයෙන් කියන්නේ බාහිරින් ඇහෙන කාරණයක් එක්ක හැරුණකොට යෝනිසෝ මනසිකාරයක් පිළිබඳව කොහෙත්ම කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අපි කවුරු හරි යෝනිසෝ මනසිකාරය ගැන විතරක්ම කතා කරන්න උත්සුක වෙනවා නම් ඒක කිසිසේත්ම මේ ඒක සිද්ධ වෙන්නක් නෙමෙයි. ඒකට මම කියපු කාරණේම තමයි අපෝ මේ ඉස්මතු කර කර මෙනෙහි කරන්නේ. දැන් පරතෝ ഘോഷය කියන දේ අවශ්‍යයි. දැන් ඔක මම වෙනදා සිහිපත් කරන වෙන වචන දෙකකින් ප්‍රඥාවට ආහාරය මොකද්ද කියලා ඇහුවට පස්සේ ඉත්තදම සූත්‍රයේදී පැහැදිලි කරනවා. මේ ඉත්තදම සූත්‍රයේ මොකද්ද පැහැදිලි කරන්නේ, කරුණු දෙකක්, සුසුසා පරිපුච්ඡා කියන එක. සුසුසා කියන වචනය සමානයි මේ පරතෝ ഘോഷය ඇසීම කියන දේ. පරිපුච්ඡා කියන්නේ විමසනවා කියන දේ. අන්න එක යෝනිසෝ විමසනවා කියන එකට තියෙන සමාන නමක් තමයි යෝනිසෝ මනසිකාරය කියන වචනේ. ඉතින් එතකොට මේ අපිට රජිත එතනදී අපිට කතා කරන්න බැහැ මේ යෝනිසෝ මනසිකාරයක් සම්බන්ධයෙන් පරතෝ ഘോഷය නැතිව. බාහිරින් ඇහෙන කාරණයක් එක්කයි අපිට කතා කරන්න වෙන්නේ. බාහිරින් ඇහෙන කාරණය පිළිබඳව කතා කරද්දී බාහිරින් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. අන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා. අන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුරූපවම කල්පනා අපේ චින්තනය මෙහෙයවීම තමයි එතනදී ඇත්තටම මේ කතා කරන්න වෙන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයක් තියෙනවනේ. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට ප්‍රායෝගිකවම යොමු වීම සඳහා වන ආධ්‍යාත්මික පූර්ව ප්‍රතිපදාව තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මම අපව පොඩ්ඩක් මතක් කරන්නම්. බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනවනේ. අන්නේ දේශනා කරන ධර්මයට ප්‍රායෝගිකව යොමු වීමට, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට ප්‍රායෝගිකව යොමු වීම සඳහා මේ ආධ්‍යාත්මිකව පූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. අනේ ආධ්‍යාත්මික පූර්ව ප්‍රතිපදාවට මුලින්ම කරන්න ඕන කාරණය තමයි යෝනිසෝ මනසිකාරයේ ඉපදීම. ඒ නිසා අපි යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියන එක මූලික වශයෙන් අදහසක් අරගෙන මේ කරුණු කියාගෙන යද්දි ගැටලුවක් ඇති වුණොත් අහන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒතර යෝනිසෝ මනසිකාරය උපදින්නේම බාහිරින් ඇසෙන තථාගත දහමම පාදක වීමෙන්. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕන කාට. මම හිතන්නේ ඔබට තේරුණා. ඒතකොට අර මම මුලින් මතක් කරා වගේ යෝනිසෝ මනසිකාරය උපදින්නේම බාහිරින් ඇහෙන තථාගත දහමම පාදක වෙනවා. ඒකට වෙනම කිසිම පාදකත්වයක් නැහැ. එහෙනම් වෙන කිසිම පාදකත්වයක් නැහැ කියන තැනම මේ ඒතර තථාගත දහමම මයි පාදක වෙන කිසිම පාදකත්වයක් නැහැ. එහෙමනම් යෝනිසෝ මනසිකාරය කියන වචනයට තාත්වික අර්ථයේ ඉස්මතු විය යුත්තේම තමන්ට අයිති නැති තථාගතයන් වහන්සේට පමණක් අයිති බාහිරින් ඇහෙන දේත් එක්ක විතරමයි යෝනිසෝ මනසිකාරය මේ ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් අපිට අදහසක් ආව මොකද්ද? යෝනිසෝ මනසිකාරය තමයි ආධ්‍යාත්මික ප්‍රතිපදාවේ ආධ්‍යාත්මික වශයෙන් පූර්ව ප්‍රතිපදාව, පූර්ව කියන්නේ මුලින්ම තියෙන ප්‍රතිපදාව. ඒක එක හිම්මමයි. එතකොට ඒ පූර්ව ප්‍රතිපදාව, ඒ ආධ්‍යාත්මික පූර්ව ප්‍රතිපදාව කතා ප්‍රායෝගික යොමු වීමේ ඒකට නම් පාදකත්වයක් තියෙනවා. ඒ බාහිරින් ඇහෙන කාරණේ, ඒ ඇහෙන්නේ තථාගත ධර්මමයි. එතකොට ඒ තථාගත ධර්ම ඇරෙන්න වෙන කිසිම පාදකත්වයක් නැහැ කියන අදහස අපි මුලින්ම කතා කරා. අපි බලමු යෝනිසෝ මනසිකාරය කියන වචනය හැදෙන්නේ කොහොමද කියලා. ඒක හැදෙන්නේ යෝනි දන නැත්නම් එකතු කිරීම, ඊළඟට සෝ, ඊළඟට මනසිකාරය. ඔන්න දැන් ওই වචනේ හැදෙන හැටි කතා කරේ. යෝනි කියන එකට එකතු වෙනවා සෝ කියන පත්‍යක්, ඒකට එකතු වෙනවා මනසිකාරය කියන වචනේ එකතු වෙනා තමයි ඔන්න ඔය යෝනිසෝ මනසිකාරය කියන වචනය ඇත්තටම සකස් වෙන්නේ. ධර්මයේ බාහිර අංගය වෙන අතරදී දැන් මම කියවනේ මේ අර ධර්මය බාහිරින් එහෙන්න ඕන කියලා. එතකොට ධර්මය කියන්නේ මොකද්ද? අභ්‍යන්තර අංගයද බාහිරංගයද? ධර්මය කියලා කියන්නේ බාහිරංගය. බාහිරංගය වෙන අතරදී ධර්මය, එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ආධ්‍යාත්මික අංගය. දැන් මම යෝනිසෝ කියන වචනේ හැදෙන හැටි කිව්වා. යෝනි එකතු කිරීම, සෝ එකතු කිරීම, මනසිකාරය. එතකොට ධර්මීය එකම පාදකත්වය ධර්මීය කියලා කිව්වා. ධර්මීය කියන්නේ බාහිර අංගය වෙන අතරෙදි ආධ්‍යාත්මික අංගය තමයි මොකද්ද? ආධ්‍යාත්මික අංගය තමයි යෝනිසෝ මනසිකාරය. මේ එතකොට ධර්මීය ධර්මීය අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේට අයිති නිසා ධර්මීය බාහිරයි. ඒ බව සමස්ත දේශනාවේම විග්‍රහය වෙනවා. ධර්මය කියලා කියන්නේම ධර්මය කියලා කියන්නේම තථාගතයන් වහන්සේගේ තථාගතයන් වහන්සේ හමුවීම. ඒ කියන්නේ කිසිම ආකාරයකට ධර්මය දහම වෙන කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. එතකොට ධර්මය කියන්නේම තථාගතයන් වහන්සේ හමු වෙනවා කියන එක. හැබැයි දහම කියලා කියන්නේ වචන ටිකම නෙමෙයි. වචන පෙර ගහන එකම, වචනවල පෙර ගැස්වීමම ධර්මය කියලා කියන්න බෑ. ඒක වචනේ තියෙන වචනයකින් කියන අර්ථයක් තියෙනවනේ. ඒ වචනයකින් කියන අර්ථේම නෙවෙයි. මොකද ඒ වචනෙන් කියන අර්ථ ඒ සියල්ල සමාජ ව්‍යවහාරයේ එදා භාවිත වෙච්ච ව්‍යවහාරයන්. ඒ සියලු ව්‍යවහාර මාගදී සමාජයේ සතුයි. තථාගතයන් වහන්සේට අයිති කෘත්‍ය වෙන්නේ ඒ වචන ටික පෙළගස්සලා ඇති අවිරින් ඒ වචනවල අර්ථ තුලින් ගැඹී පවතින අර්ථයක් ඉස්මතු කිරීම තමයි ධර්මය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ධාතු, ආයතන, ස්කන්ධ, පටිච්ච සමුප්පාද, බෝධිඅංග වගේ මේ තාත්වික අර්ථයෙන් හුද්දෙක්ම ඒ සමාජයේ භාවිත වෙච්ච වචන. ඒකේ මට කිසිම අයිතිත්වයක් නැහැ. මට ගැළපීමක් සිද්ධ වෙන්නේත් නැහැ. මට හම්බ වෙන්නේත් නැහැ. නමුත් මේ දේ වචන ටික බාහිරයි. හැබැයි ඒ වචන ටික ඇහිද්දී දැන් වහපු ප්‍රශ්නෙත් එක්කම මේ උත්තරේ දෙන්නේ. ඒ වචන ටික මට ඇහෙනෝනේ. බුදුරජාණන් වහන්සේ වචන මෙව්වේ නැහැ. සමකාලීන සමාජයේ භාවිත වෙච්ච වචන වලින්ම බුදු ඒ වචන ඒ කාලේ අය පාවිච්චි කරා. ඒ වචන වලින්ම බුදුරජාණන් වහන්සේ අර්ථයක් ඉස්මතු කරා. අන්න ඒ අර්ථය මට කිසිසේත් බුදුරජාණන් වහන්සේ මතු කරන ඒ අර්ථය කිසිසේත්ම මට අයිතිත්වයක් ගැන කියන්න බෑ. නමුත් මේ ඒක ඒ වචන ටික ඇහෙනවනේ මට. බාහිරෙන් ඇහෙනකොට මට අයිති කටයුත්තකුත් තියෙනවා. අන්න ඒ මට අයිති කටයුත්තට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒක යෝනිසෝ මනසිකාරය කියන වචනය ඇතුළෙම ගැබ් වෙනා තියෙනවා. හැබැයි වෙනස මොකද්ද? මේ යෝනිසෝ මනසිකාරය මගේ පැත්තෙන් කරන්න දෙයක් තිබුණට මේක පෙන්නලා දුන්නේ තථාගතයන් වහන්සේමයි. මේක පෙන්නලා දුන්නේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා ධර්ම අහන කෙනෙකුට, ධර්මය අහන කෙනෙකුට අයිති වෙන යෝනිසෝ මනසිකාරය හැටියට විග්‍රහ කරලා තිබුණට ඒක කිසිම විදිහකට බුදුරජාණන් වහන්සේට මනසිකාරය කරන්න මගේ පැත්තෙන් උනාට බුද්ධ වචනේ බාහිරෙන් ඇහුණට මේ මම තමයි මෙනෙහි කරන්නේ. ඒ වචන ටික යෝනිසෝ මනසිකාරය උත්පාදනය කිරීම සඳහා වන පාදකත්වය සම්පූර්ණයෙන්ම අයිතිත්වය කියන දේ දෙන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේට. පැහැදිලිද? එතන ගැටලුවක් තියෙනවා නම් අහන්න.
එහෙනම් ස්වාමීනි, එතකොට දැන් ස්වාමීනි, දැන් අපි ධර්ම දේශනාවක් දැන් අපි ශ්‍රවණය කරනවා කියන ප්‍රධානද? ඒ ශ්‍රවණ ඒක ශ්‍රවණය කරා ඒක අර විතර්ක ගොඩනගන්න නැතුව අපි ඒ ශ්‍රවණය විතරක් එහෙම දෙකක් ස්වාමීනි, දැන් අපි දැන් සමහරක් කරලා දැන් කියන්නේ අපි අර හිතෙන් විතර්ක කරනවානේ මේ මේක එන්නේ ඒක නොකර ඉන්න ඕන කියන එකක් වගේ එකක් නේද ස්වාමීනි?
ඔව්, ඇත්තටම ඔව්. දැන් අපි හිතමු යෝනිසෝ මනසිකාරයත් එක්ක නේම ප්‍රශ්නේ ඇහුවේ. දැන් මේ ප්‍රශ්නෙත් එක්ක බැලුවොත් අපි බලමු මේ යෝනි කියලා කියන්නේ මොකද්ද කියලා. ඔව්, යෝනි කියන වචනේ අර්ථයක් තියෙනවා. අපි වචනාර්ථයත් එක්කම ওই කාරණට ආවොත්ින් යෝනි කියලා කියන්නේ හට ගන්නවා කියන අදහසම නෙවෙයි. යෝනි උත්පාදනය කරනවා කියන කාරණයත් එක්ක අර මූල අවස්ථාවත් එක තමයි. يعني බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නනේ ඊතර වීමේ දහම. අනේ ඊතර වෙච්ච දහමට අනුවම සෝ කියන්නේ වශයෙන් කියන අර්ථය පාලි භාෂාවෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නනේ මේ ඊතර වෙන දහම. අන්න ඒ ඊතර වෙන දහමක් පෙන්නලා දීපු තැනදී එතකොට ඒ පෙන්නලා දීපු තැනටම දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ මූලය, බුදුරජාණන් වහන්සේගේ මූලය තමයි ඊතර වීමේ න්‍යාය. ඊතර වීමේ දහම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ. ඒක කිසිසේත්ම මේ ප්‍රඥාගෝචර දහමක් මිසක. දැන් බුදුරජාණන් වහන්සේ අපි අර හොඳට අහලා තියෙනනේ පඤ්ඤාවන්තස්සයන් දම්මෝ නායන් දම්මෝ දුප්පඤ්ඤස කියලා. මගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි කියලා කියවනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරානේ. ඒකට මගේ ධර්මයේ අයිති වෙන්නේ ප්‍රඥාවන්තයන්ට. එහෙනම් මානසික දවා කිව්වා වගේ හුදු මානසික විතර්ක කරන කෙනෙකුට සංකල්පයකින් දාගන්න. එහෙනම් සංකල්පය කියලා කියන්නේ හිතනවා කියන්නේ, ඒ කියන්නේ විතර්කයක් කියලා කියන්නේ මොකද්ද? ඒකේ මොකද්ද? ඒක එතකොට බුදුරජාණන් වහන්සේට අයිති එකක් වෙන්නේ නැහැ, හුදු විතර්කයක් විතරයි. බුද්ධ වචනය ඇහෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමකාලීන සමාජයේ වචනම තමයි පාවිච්චි කරලා දේශනාව කරේ. හැබැයි සමකාලීන සමාජයේ වචනම පාවිච්චි කරලා ධර්මයේ දේශනා කළාට ඒක අර්ථාන්විතව පෙළගැස්සුවනේ බුදුරජාණන් වහන්සේ. අර්ථයක් ඉස්මතු වෙන ආකාරයට, ඊතර වෙන ඊතර වීම කුළු ගන්නවන විදිහට, ඉස්මතු වෙන විදිහට. අන්න ඒක කිසිසේත්ම අපේ ආපු වගේ අර මගේ අපේ මානසික මට්ටමට අහුවෙන දෙයක් නෙවෙයි. අරක තව දුරටත් හිතන්න චින්තනයේ ඉස්මතු කිරීමක් තමයි සිද්ධ කරේ. මම මෙහෙම උපමාවක් කියන්නම්. මොකක් හරි අපි හිතමු මේ දැන් අත් එක මම මේ ගැන කතා කරලා තියෙනවා යම් අවස්ථාවලදී. අපි හිතමු දැන් ගුරුවරයෙක් ඉන්නවා. දැන් මම ගණිතය දන්නේ නැහැ. මම ගණිතය දන්නේ නැති නිසා මම උපදිනකොටම ගණිතය අරන් ආවේ නැහැ. ඉතින් මට ඒක ඉගෙන ගන්න වෙන්නේ මගේ ගුරුවරයාගෙන්. ඒක දැන් එතකොට ප්‍රශ්නේ මගේ වුණාට ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ ගුරුවරයා. මට කොච්චර දඟරුවත් ඒක කරගන්න විදියක් නැහැ. ඉතින් මොකද කරන්නේ? මම ගුරුවරයා හම් වෙන්න යන්න ඕන. ගුරුවරයා තමයි මේ මේ ගැටලුවට විසඳන්නට අවශ්‍ය උත්තරේ දෙන්නේ ගුරුවරයානේ. එතකොට දැන් ගුරුවරයා කියලා දෙනවා ඒ ගැටලුව निराකරණය කරගන්නට අවශ්‍ය සූත්‍රය. අපි හිතමු ඒ සමාන MC වර්ගය හරි මොකක් හරි එකක් කියමු. එතකොට දැන් මම මුලින්ම කළ යුත්තේ මොකද්ද? ඒ ගුරුවරයා කියන දේ හරියටම අහගන්න ඕන. දැන් මම ඔකේ අර වර්ගය කියලා එකක් තියෙනවනේ ඔය ගණිතය කරන කෙනෙක් නිසා. දැන් ඕක මම අතහැරිනවා. ඔව්. අතහැරියොත් මොකද වෙන්නේ?
සම්පූර්ණ මේක වෙනස් වෙනවා අදාළ උත්තරේම සම්පූර්ණ වෙනස් වෙලා යනවා
ස්වාමී. හරි. ඒ නිසා නමුත් ඔයාගේ අතින් කැලලක් දැවුතින් මොකද වෙන්නේ?
ඒකේ අදාළ දෙය නෙමෙයි ශක්තිය. එතන ඒ කතන්දරේ ඒක වෙනස් එකක් නේද?
වෙනස් වෙනවානේ. එතකොට එහෙනම් මම මුලින්ම කළේ යොත්තේ බුදු ගුරුවරයා කියපු දේ කියපු කියලා දෙන යම්කිසි සූත්‍රයක් තියෙනවා නම් ඒ සූත්‍රේ මුලින්ම අඩුදනකොට වැඩිදනකොට වෙනස්ද නොකොට මම කරුණු තුනක් කිව්වා. කැලි අඩු කරන්නත් බෑ, කැලි එකතු කරන්නත් බෑ, තියෙනකේ සංයුතය ඇතුලේ වෙනස් කරන්නත් බෑ. එහෙම වෙනස් කරන්නේ නැතිව ඒක ඒ විදියටම දරා ගන්නවා. අන්න ඒකයි අපිට අර මේ නිතර අපි ලොකු සයින්හන්සේ මතක් කරන්නේ කටපාඩම් කරගන්න, සජ්ජායනා කරගන්න. මේක නැතුව අපි ගානුකේ අපි පේපර් එක අතේ තියාගෙන ඉඳලා සූත්‍රේ මතක නැත්නම් කොහොමද ආදේශ කරන්නේ? කොහොමද මේක තුලණය කරගන්නේ? එහෙම කරගන්න බැහැනේ. මුලින්ම කළ යුත්තේ තමයි මුලින්ම කියන දේ හොඳට අහන් ඉඳලා හොඳට කියන දේ බුද්ධ වචනේ ලෙසින්ම මුල මැද අග පිළිවෙලට පිරිසිදුව ඒක මේ කටපාඩම් කරගන්නවා. කටපාඩම් කරගෙන ගුරුවරයෙක්ගෙන් අහගන්න ඕන නැද්ද මේ සූත්‍රය? අපේ තියෙන හැම ප්‍රශ්නෙටම දාන්න බැහැනේ නේද? එතකොට මේ සූත්‍රය අදාළ වෙන්නේ කොයි වටද, මොන කොටසටද, මොන වගේ ප්‍රශ්නයකටද කියලා අපි ඒක දැනගන්න වෙන්නේ ගුරුවරයෙක්ගෙන්. අපි දන්නේ නැහැනේ ඒක. ගුරුවරයා තමයි කියන්නේ මේ තියෙන්නේ මෙතනට දාන්න, මේ තියෙන්නේ මේ සූත්‍රයේ තියෙන්නේ මෙතනට දාන්න, මේ කාරණේ මෙතනට. අන්න දැන් මොකද කරන්නේ? අපි කරන දේ තමයි ලැබෙද සූත්‍රය අඩුද වැඩිද වෙනස් කරනකොට හොඳට අහගන්නවා. හොඳට අහගත්තට පස්සේ ඊළඟට දැන් අපි විභාගෙට ආවට පස්සේ විභාගෙදී දැන් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙද්දී සූත්‍රයේ පැත්තකින් ලියලා තිබුණොත් හරිද? මතක මට්ටමේ කියන්නේ හොඳටම මතකයි. අඩුත් කරන්න නැතුව, වැඩිත් කරන්න නැතුව, වෙනස් කරන්නේ නැතුව හොඳට ලියලා තියෙනවානේ. තේල තියුවට පස්සේ දැන් ප්‍රශ්න විසඳනවද? ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන රජිත?
අපි ඒකට යොදන්න එපේ සවනස්. දැන් දීලා තියෙන එක අපි යෙදීම කරන්න ඕනේ.
නෑ එච්චර ඕනේ. අර මොකක් අහන්න?
ඔව්. එතකොට
සවනස්.
ඔව්. ඔව් එහෙනම් ඒකේ හොඳයි. ඒකේ වැඩේ කරන්න ඕන නේද? එතකොට ඒක කරන්නේ කවුද රජිත?
ඒක මමනේ කරන්න ඕනේ.
මම කරන්නේ. හරි. මම තමයි කරන්න ඕන. හැබැයි මම කරාට මගේ මට මතක එකකින් විසඳන්න පුළුවන්ද?
බෑ ස්වාමීනි.
එහෙනම් මට මතක සූත්‍රයක් දාන්න පුළුවන්ද?
බෑ ස්වාමීනි.
මට ඕන හැටියට විසඳන්න පුළුවන් දෙයක.
ඇසවනස.
හැබැයි විසඳන්නේ කවුද? විසඳන්න මැදිහත් වෙන්නේ.
අර අපි කලින් දුක සූත්‍රනේ එක මේ අපි මේක අපි යොදන්නේ ඇප්ලයි කරන්නේ තමයි.
ඔව් ඇප්ලයි කරන්නේ. එතකොට ඒක කරන්නේ තමන්නේ නේද?
තමන්
අපේ පැත්තෙන්. හැබැයි ඒක කරන්නේ මම වුණාට මට ඕන හැටියට ආදේශ කරන්නත් බෑ, මට ඕන සූත්‍ර ගන්නත් බෑ නේ. එහෙමනම් ඒක සම්පූර්ණ ආයිතිත්වයේ බාහිරින්. එහෙනම් ඕන බා අන්න එහෙමනම් ඒ ප්‍රශ්නේ විසඳ අන්න ඒ වගේ අරගන්නකෝ. ඒ විසඳීම කියන දේ කරන්න වෙන්නේ මගේ පැත්තෙන් තමයි. හැබැයි මට විසඳීම කරන්න ඕන වුණාට ඒක මට ඕන හැටියට විසඳන්නත් බෑ, මට ඕන සූත්‍රයක් දාන්නත් බෑ. ඒ සූත්‍රයක් යොදනවා නම් ඒක ඒක එන්නෙම බාහිරින් ගුරුවරයාගෙන්. ඒකත් අඩු වැඩි වෙනස් නොකොට ඒක ඉගෙන ගැනීම හරියටම කරන්නත් ඕන. ඉගෙන ගත්ත පළියට කටපාඩම් වූ පළියට වැඩකුත් නෑ. කටපාඩම් වෙලා වැඩ මේ කියන්නේ නොවුනමත් ඉතින් මුකුත් නැහැනේ, මුකුත් කරන්න නැහැනේ. ඒ වගේම කටපාඩම් වුණ පළියටමත් හැබැයි කටපාඩම් කිරීම මතක තබා ගැනීම. දැන් මට අපි හිතමු මොකක් හරි එන්ජින් එක ගලවනවා කියලා. දැන් ඕකට 1-10 යතුරේ කියයි. තව තවත් යතුරු මට එහෙම දැනුම නැහැ. ඒ හැම යතුරකින් මේක කරන්න බැහැනේ නේද? ඒකට අදාළ යතුරු තියෙනවා. ඒ අදාළ ප්‍රශ්නෙට අදාළ උත්තරේ, ඒක අදාළ යතුර ඒ විදිහට ඕන. ඉතින් ඒ අදාළ යෙදුමත් කරන්න ඕන. හැබැයි මට ඕන හැටියට ඒ දේ කරන්න පුළුවන් කමන්නේ. අන්න ඒ වගේ තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. දැන් යෝනිසෝ මනසිකාරය වෙන්නේ සුත්තා හරියටම බුද්ධ වචනේ අහන්න ඕන. දත්තා මේව හලන්න බෑ. දත්තා කියන ධාරණය කර ගන්න ඕන, දරා ගන්න ඕන. සුත්තා දත්තා වචසා පරිචිතා. වචසා පරිචිතා කියන වචනේ ප්‍රගුණ කරන්නට ඕන. සුත්තා දත්තා වචසා පරිචිතා මනසානුපෙක්කිතා. අන්න මනසෙන්, මනසා කියන්නේ මනසෙන්, උපෙක්කිතා මනසානුපෙක්කිත, මනසා අනු උපෙක්කිතා කියන වචන තමයි. මනසා තමයි මනසින් කරන්නේ. අනු කියන්නේ අනුව. මොකට අනුවද? අහපු දෙයට අනුව, දරාගත දෙයට අනුව, වචනෙන් කටපාඩම් කර දෙයට අනුව තමයි මනසෙන් අනුව උපෙක්කිතා දකින්න යන්නේ. අන්න එහෙම වෙද්දී ditthiya suppatividda, ditthiya suprita, ditthiya කියන්නේ දෘෂ්ටියෙන්, suppatividda ප්‍රතිවේද වෙනවා, දෘෂ්ටිය පිරිසිදු වෙනවා. තාම ඔය කරුණු පහ කියලා කියන්නේ පරතෝ ഘോഷය. තාම යෝනිසෝ මනසිකාරය එහෙම නෙමෙයි. හරිනේ? එතකොට සුත්තා දත්තා වචසා පරිචිතා මනසානුපෙක්කිතා ditthiya suppatividda වන කරුණු පහ කිව්වා. හැබැයි ওই ditthiya suppatividda වෙලා කෙනෙකුට මේ ජීවිතයේදී විශේෂත්වයක් සද්ධානුසාරීත්වය හෝ ඒ විශේෂත්වයක් කරා යන්න බැරි වුණොත් ඊළඟ ජීවිතයේදී අනිවාර්යයෙන්ම එයා ධර්ම අවබෝධය කරනවා. ඒක සඳහන් වෙනවා සෝතානු දත්ත කියන සූත්‍රේ. මොකද එයාට ධර්ම අවබෝධ කරගන්න බැරි වුණොත් ඊළඟ ජීවිතයේදී ඒකාන්තයෙන් එයා ධර්මය අවබෝධ කරගන්නවා. ඒ පිළිබඳව සෝතානු දත කියන සූත්‍රේ තොරතුරු හම්බ වෙනවා. ditthiya එයා ditthiya suppati viddha වෙලා තියෙනවා නะ. ඊළඟට ditthiya suppati viddha වෙන තැන එයා අර දැක්ම පිරිසිදු වෙන තැන ආයි අලගද්දූපම සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒක අර අලගද්ද කියලා කියන්නේ විශාල නාගයෙක් කියන අර්ථයෙන්. අපි හිතමු නාගයාගේ වලිගෙන් හෝ කඳමැදින් හෝ අල්ලන්නේ නැතිව එයාගේ මේ හරියටම හිසින් ඇල්ලුව, අදාළ තැනින් ඇල්ලුවට පස්සේ මොකද කරන්නේ ඒ නයා? මොකද ඒ පුජ්‍යණයාගේ බාහුව හරි මුළු ශරීරයම හරි ඔක්කොම වෙලා ගන්නවා. ඒකෙන් කියන්නේ ධර්මයක් හරි තැනින් ඇල්ලුවට පස්සේ ධර්මය කියන්නේ නාගයානේ. බලන්න වෙන උපමාවක් නෝදී ධර්මයට නාගයා කියලා නේද උන්නේ? මේ විශගෝර විශාල නයෙක් නේද? කියන්නේ හරියට ඇල්ලුවොත් හරි, වැරදියට ඇල්ලුනොත් අන්න කඳ මැදින් වල්ගෙන් ඇල්ලුවොත් විනාශයි. හරිම තනින් ඇල්ලුවොත් මොකද වෙන්නේ? අන්න ඒකෙන් එයාගේ භෝගයෙන්, භෝග කියලා කියන්නේ එයාගේ මේ දරණ තුලින්, එයාගේ ඉතිරි කොටස තුලින් අර පුජ්‍යණය සම්පූර්ණයෙන්ම වෙලනවා. ඒකෙන් ගන්න තියෙන කාරණේ තමයි හරි තනින් ඇල්ලුවට පස්සේ ධර්මයේ විසින්ම යාව සම්පූර්ණයෙන්ම හාත්පස වෙලා ගන්නවා. ධර්මයේම උපකාරය ලැබෙනවා. සුත්තා දත්තා වචසා පරිචිතා මනසානුපෙක්කිතා ditthiya suppati viddha කියන කාරණේ හරියට වුණොත් මොකද වෙන්නේ? යෝන ඊළඟට ඒ කියන්නේ මේ අර අපි වචන දෙක අන්නේ ඒ කරුණු පහ සමානයි පරතෝ ഘോഷය. බාහිරින් ඇහෙන කාරණේ, බාහිරින් ඇහෙන කාරණේ දක්වා තමයි සුත්තා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා කියන තැනට යනකම් කතා කරන්නේ. ditthiya suppati viddha යනකම් කතා කරන්නේ. එහෙම වෙද්දී ආයි මේ යෝනිසෝ මනසිකාර උත්පාදනයේට ආයි අමුතු තල්ලුවක් දෙන්න ඕනේ. නයාගේ හරි තැනින් ඇල්ලුවාට පස්සේ ධරණින් වෙලා ගන්නවාගේ යන්න එතනින් එතකොට යෝනිසෝ මනසිකාර උත්පාදනය වෙනවා. යෝනිසෝ මනසිකාර උත්පාදනය වෙනවා කියලා කියන තැන කියන්නේම අන්න පූර්ව නිමිත්ත ප්‍රඥාවට අර අරුණෝදය කියන කියන්නේ අපි ඉරපා යන කලින් අරු හිමිදිරියේ අරුණෝදය උදා වෙනවනේ. හැබැයි අරුණෝදය කියලා කියන්නේ ඉරපෑව කියන එක නෙමෙයි, අරුණෝදය උදා වෙනවා කියලා කියන්නේ ඉරපා යනවාමයි. අන්නේ වගේ තැනක් තමයි යෝනිසෝ මනසිකාරය, යෝනිසෝ මනසිකාර උත්පාදනය වෙනවා කියන්නේම ප්‍රඥාවේ උදාවීමමයි එතෙන්දි කතා කරන්නේ. හොඳයි, තෙරුවන් සරණයි. මේ සම්බන්ධයෙන් කරුණු තියෙනවා නහන
සනස. මේ සනස අපි දැන් මේ දැන් අපි ධර්මයක් ඔය තුලින්ම අපි අධ්‍යයනය කරොත් දැන් යෝනිසෝ මනසිකාරය ඇති කරගත්ත කෙනා ප්‍රඥාව වඩාගෙන අපිට සක්කාය දිට්ඨිය ඒ කියන්නේ ඒ කාරණා ඔටෝමැටිකලි අපිට මේ ඉතු වෙන එකක් නේ සනස.
ඔව්, මේ මූලික වශයෙන් අර කලයුත්ත කරන්න ඕන. මේ අර අපි කලිනුත් මතක් කරලා තියෙනවනේ අර කෙතක කුඹුරක කතාව නේද? ඒ කියන්නේ ඔව්, දක්ෂ ගොවියෙක් ඉන්න ඕන, සරු කෙතක් තියෙන්න ඕන, ඊළඟට සරු බීජයක් තියෙන්න ඕන. ඒකට ගොවියට කරන්න, ගොවියගේ පැත්තෙන් ගොවිය කරන්න ඕන දක්ෂ ගොවිය කම්මැලි වෙලා බෑ. එයා දක්ෂ ගොවියෙක් වෙන්නට ඕන. එයා ඒ දක්ෂ ගොවියා තමන්ගේ කුඹුර පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න ඕන, ශේස්ත්‍රය පිළිබඳව. ඒ වගේම කාලය පිළිබඳව, දැන් යල් කන්නේද මාස් කන්නේද, ඒ වගේම ලොකු අදහසක් යාට තියෙන්න ඕන. ඒ වගේම මේ කුඹුරට හරියන්නේ මොකද්ද බීජය, සරු බීජය කියලා ඒක දැනගන්නත් ඕන. ඊළඟට පොළව සකස් කිර ඒක ඒක එයාගේ සක්්‍යතාවය, ඒක එයාගේ හැකියාව, එයාගේ දක්ෂතාවය, ඒ සුවිශේෂී හැකියාවන් ටික කුවියා සන්තකව තියෙනත් උන. ඒ වගේම තමයි මේ මේ ශේස්ත්‍රයේ කෙත නිකන් වැලි ගොඩක මේක කරන්න බැහැනේ. ඒකට අවශ්‍ය පළවෙනි හිංග දෙවෙනි හිණ ආත්මක කපල ඒ මඩ කරන ඒ කටයුතු ටික කරන්නම ඕන. දැනට දැන් කියන්නේ සරුපස ජලය ඔය වගේ පාරිසරික ආර්ද්‍රතාවය ඔය හැම කාරණයක්ම හරියට එකතු වෙන්න ඕන. ඊළඟට ඔය ඔක්කොම තිබුණත් වැඩන්නේ සරු බීජයක් ඕන. සරු පැලවෙන වන්ද බහපු නැති බීජයක්, සරු බීජයක් අවශ්‍යයි. හොඳට ප්‍රවණය වෙන හොඳ බීජයක් අවශ්‍යයි. ඔන්න ඔය ටික කොහොම කරන්න ඕන බාහිරෙන්. බාහිරෙන් ඔය ටික කරද්දී ඒක කරන්න ඕන දේවල් ටික ගොවියගේ දක්ෂතාවය කරගන්න ඕනේ, සරු කෙත සකස් කිරීම කරන්න ඕනේ, සරු බීජයක් හොයාගෙන එනේ එතන දක්වාම කරන්න ඕනේ තැන. හැබැයි බීජය රෝපණය කරාට පස්සේ, අන්න බීජය රෝපණය කරාට පස්සේ ඉදා ඉදලා වැඩ කරන්න ඕන ගොවියට ඕන හැටියට නෙමෙයි, බීජයට අවශ්‍ය විදියට. බීජයට කොයි කාලෙද අවශ්‍ය වෙන්නේ පොහොර, කොයි කාලෙද අවශ්‍ය වෙන්නේ ජලය, ජලයත් ඕන හැටියට මේ අඩු වැඩි වශයෙන් අඩු වැඩි කිරීම ඒ කාලයට අනුරූපව කළ යුතු වෙනවා. බීජය දැන් මොකද්ද වෙන්නේ, වැඩෙනවා ගහක් හැටියට නේද, පැලපත හැදිවනේ. එතන ඉඳලා මට තදියම් උනාට මට වේගවත්ව අවශ්‍ය බඩගින තමයි කරන්න දෙන්නේ. දැන් මම ගහ වැඩෙනවා, වඩවනව නෙවෙයි, වැඩීමට අවශ්‍ය සාධක සැපයීම කිරීම කොහොමත් මං ඒ සාධක සැපයන්නත් ඕන මාත්‍රාව දැනගෙන නේද. දැන් කුඹුරකනම් මොකද කරන්න, වැඩෙන්න අවශ්‍ය නරක දේවල් අයින් කරන්න ඕන, හොඳ දේවල් එකතු කරන්න ඕන. දැන් නරක දේවල් අයින් දැන් සාමින්වංශය අපිට කියලා දෙන්නේ අර හැමතැනකදීම කියන්නේ අපේ හිතට දොස් නග නග නිග්‍රහ කර කර වැරදි දේවල් මේ වල් පැලෑටි උගුලලා දාන්න ඕන, අයින් කරන්න ඕන ඒවා. නැත්තම් අපි ගහන වතුර වලින් වල් පැලෙත් ගොයම් පැලෙට වදින තියෙන දේවල් වදින්නේ වල් පැලෙට නේ. ඒ පොහොර ගෙවුවට පස්සේ සරුවට හැදින්. දැන් අපිට දැන් පැලයක් හිටවන්න බෑනේ, කැලේ වැවෙනෝනේ ඕන තරම්. පොහොර දැවුවොත් කොහොම හිටියද? එතකොට මොකද වෙන්නේ, ගොයම් ගහ යට කරගෙන වල් ගහ උඩට එනවා නේ. උඩට ආවට පස්සේ අරක හේවිනි කරගත්තට පස්සේ අරකින් වතුරයි ජනයයි ඔක්කොම උරා ගන්නවා, ගහ මැරිලා යනවා. නරක දේවල් ටිකයි කරන්න ඕන, හොඳ දේවල් සරුපස ජලය මේ ඒ ටික එකතු කරන්න ඕන. හැබැයි ඒකත් චුට්ටිත්ක් දාලා හරියන්නේ නැහැ. දානේ කියලා හදිසි වෙලා ගොඩ ගොඩවල් දානවා. ඒක මාත්‍රයක්. මාත්‍රාවක අවශ්‍ය මාත්‍රාවට අවශ්‍ය ඒක මාත්‍රාවේ කියලා කියන්නේ බීජයට ඕන හැටියටයි අපි වැඩ එතන ඉඳලා වැඩ කරන්නේ. අපි දැන් වැඩිලද දැන් වැඩිලද කියලා ගොයම් ගහ ඔසව ඔසවා බැලීමක් කරන්නේ නැහැනේ. ඊට පස්සේ ග්‍රහට වැඩෙන්න දෙනවා. වැඩිමේ සිදුවීමක් වෙනවා. ඊට පස්සේ අපිට හදිස් වුණා කියලා ගොයම් ගහ අගින් අල්ලලා මට වී ඕන ධාන්‍ය ඕන කියලා හරියන්නේ. කාලයට අනුරූපීව ඒ කටයුතු ටික සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ නිසා එකට අවශ්‍ය විදිහට ඒක වැඩෙන්න දෙන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ කටයුතු වලට මේ කටයුතු කෙරෙන්න අවශ්‍යතාවය දෙනවා. අන්න ඒ වගේ තැනක් තමයි එතනදී ඇත්තටම මේ කතා කරන්න වෙන්නේ. ඒ නිසා මුලින් අපේ පැත්තෙන් කළ යුත්තක් තියෙනවා. සහ මේ මොකද සිද්ධ විය යුත්තේ මේ සිදුවීම කියලා කියන්නේ තවත් කාරණයක්.
මොහොමත් පේසවන්වන්ස පැහැදිලි කියෙමිට මොහොත තේරවන්ස නැහැ.
අරක සිදු වෙන වැඩ පිළිවෙල එක මේ සිදු වෙන වැඩ පිළිවෙල සහ සිදු කළ යුතු කාරණා ටික අපේ පැත්තෙනොත් ඒ ටික තියෙනවා. ඒ පැත්තෙන් කරන්න ඕන දේවල් ඒවම ওই දෙක මාරු කරන්න හොඳ නැහැ. කළ යුතු දේවල් වලට වේවි කියලා හිතන එක සහ මේ සිදු වෙන දෙයට කරන්න යනවා කියන තැන් දෙකෙන් ඔන්න ඔය දෙක මේ දෙපැත්තට මේ මාරු වෙච්ච ප්‍රශ්නයක් තමයි ඇත්තටම අපිට තියෙන්නේ. අර ස්වාමීන් වහන්සේත් අපිට අර දවසක් කියලා දුන්නා ඔය මේ ධනයි ධනයි එකතු වුණාට ධනයි ඍණයි වෙන්න ඕන ධනයි ධනයි එකතු වුණොත් හරිය ප්‍රශ්නයක්නේ. අන්න ඒ වගේ අර මොකක් හරි පරිපතේක හරි මොකක් හරි ඉතින් අර ඒ වගේ තමයි. කියන්නේ අපි ඒ කියන්නේ හරියට වෙන්න ඕන. කරන්න ඕන දේවල් අපිට තියෙනවා. කරන්න ඕන දේවල් කරන්න තියෙද්දි සිද්ධ වෙයි කියලා බලාගෙන ඉඳීම සහ කරද්දි සිදු වෙන වැඩ පිළිවෙල අපි කරන්න යනවා කියන ඔන්න ඔය දෙකේ වැරද්ද ඔය හුවමාරුවේ පැටලෙවිල්ලේ වැරද්ද අරගන්න පුළුවන් නම් ඒක බේරගන්න පුළුවන් නම් ධම්මාවතට යොමු වීම ධහමට යොමු වීම කියන කාරණේ පිළිබඳව ඉතින් කතා කරන දෙයක් නැහැ. දැන් ඕක මාරු වුණාට පස්සේ ඇත්තම ධහමක් දකින්නවා කියන දේ වුණොත් තමයි පුදුම වෙන්න ඕන. නොවීම පිළිබඳව නම් අපි ඇත්තම පුදුම වෙන්න ඕන නැහැ. පුදුම වෙන්න ඕන මේව පැටලිලා තියෙදි වුණොත්ින් ඉතින් ඒක එහෙම වෙන්නේ නැහැනේ. ඉතින් අන්න ඒ වැරද්ද තමයි අපි කාටත් වෙච්ච මේ වැරද්දක් හැටියට ඇත්තම මේ අදහසක් ඇතිව මතක් කරන්න වෙන්නේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි අපේ සාන්නාංශ මේ කතා කරගෙන එන ප්‍රශ්නෙටම සම්බන්ධ කරගෙන මේ සත්‍යවාදී වීම සහ සත්‍ය ගවේෂී වීම කියන එක අර මඤ්ඤණාවකින් තොරභාවයකින් ස්වකීයත්වයටම හිත යොමු කරලා කරගෙන යනකොට මේ යෝනිසෝ මනසිකාරය මෙතන මේ ස්වකීයත්වයටම යොමු කරලා යෝනිසෝ මනසිකාරය කිරීම වගේ දෙයක් මෙතන අර සත්‍යවාදී වීම හෝ සත්‍ය ගවේෂී වීම කියන එක සයන්ස් මෙතෙන්ටම මේක සම්බන්ධ කරන්න පුළුවන්ද?
ඔව් මෙතෙන්ට සම්බන්ධ කරන්න බෑ. සම්බන්ධ කරලා කතා කරන්නත් පුළුවන් තාපීර කීපයක් එක්ක. සත්‍යවාදී වීම කියලා කියන්නේ මහත්මයා මේ ඒක සත්‍ය ඒක බුදු කෙනෙක්ගේ ධර්මයක් හමු වෙන්නට කලින් ඇති වෙන කාරණයක්. දැන් නිදර්ශනයක් කියවටින් කවුද පුක්කුසාති රජතුමා කියලා කියමු. දැන් පුක්කුසාති රජතුමා සත්‍යවාදී නිසා යාට මේ ජීවිතයේ නිස්සාරත්වය කියන දේ මොකද්ද? මේ පැවැත්මේ මොකද්ද ඇති හරය? හරි බොල් දෙයක් නේ, නිසරු දෙයක් නේ කියන එයා සත්‍ය. එයා läග නොගන්නා ගතියක්, läග ගන්නෑ කිසිම කාරණයක. එයාට මේ පැහැදීමෙන් ඇහෙන දේවල් තියෙන පුළුවන්, මේ සද්දා රුචි අනුස්සව ආකාර පරිවිතක දෙටි නිජානක ඔහොම කතා ඒ ටික පැහැදිලි දන්නේ අහලා තියෙනවා ඇති ඇතැම් විට පැහැදීමෙන් ගන්න දේවල් තියෙනවනේ ඉගෙනගෙන ගන්න දේවල් තියෙනවනේ තමන්ගේ දැක්මට ගැලපෙන විදියට අරගන්න දේවල් තියෙනවනේ ඉතින් අන්නේ ඒ දේවල් ඉද මේව සත්‍යම් මේවම සත්‍යයි අනෙක්ව බොරු කියලා අන්නේ වගේ නිෂ්ඨාවකට යන්නේ නැහැ අවසාන නිගමනයකට යන්නේ නැහැ හැබැයි ඒක ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ හැබැයි එයමයි සත්‍ය කියලා අවසාන නිගමනයකට යන්නේත් නැහැ අන්නේ ඒ වගේ ගතියක් තමයි සත්‍යවාදී චින්තනය කියලා කියන්නේ ඒක තමයි සත්‍යානු රක්කති සත්‍ය රකින්නවා සත්‍යානු මනු සත්‍යම් මනු රක්කති කියලා කියන්නේ සත්‍ය රකින්නවා කියලා චංකී සූත්‍රේ ඇත්තරම මේ පහුගිය දවස්වල අපේ ලොකු සායනාගේ චංකී සූත්‍රයේ පිළිබඳව දස්සන දේශනයක් කළා ඒක ශ්‍රවණය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි නිශාන්ත මහත්මයා. ඒතොර ඒ අන්න එතන ඒ අර යාට මේ පවතින ලෝකයක් එක පිහිටා හිටින්න බැරිකම. පිහිටා හිටින කියන්නේ යාට වැඳෙන්න තැනක් කොහෙවත් කියන්නේ එයාට වාසය කරන තැනක් එන්නේ නැහැ. එයාගේ චින්තන පළපදියම් වෙන්න තැනක් ඇත්තෙම නැහැ. අන්න ඒ ගතේ තිබුණා උපතිස්ස පෝදිත දෙදෙන්න. දැන් සංජය ගුරුවරයා කියපු දේ ප්‍රතික්ෂේප කරෙත් නෑ හැබැයි එහෙම සත්‍යයි කියන නිෂ්ඨාවකට ගිහින ඒ කියන්නේ නිගමනයකට ගිහින අවසාන විනිශ්චයක හිතේ නැහැ අවසාන තීරණයක හිතේ නැහැ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත ඒ කියන ඒ ගුරුරු ගාවට ගියා ඒ ගුරුරු ගාවට ගිහිල්ලා ඒ ටික ඉගෙන ගත්තා ඉගෙන ගත්තට ඒ බැහැර කරේ නැහැ හැබැයි එමයයි සත්‍ය කියලා නිෂ්ඨාවක ඉද මේව සත්‍යං මොගමඤ්ඤා මේව සත්‍ය අනේකව බොරු කියන තැන හිටියේ නැහැ. ඒ ධර්ම විනය හැදෑරුවා. උන් දැන් තුන් දෙනෙක් ගැන උදාහරණයක් කිව්ව මහ බෝධිසත්වයන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජක කෝඩිත දෙන්න ෆුකුසාති ඒ රජතුමා. අන්න එතකොට යෝනිසෝ මනසිකාර උත්පාදනයේ හේතු වෙන්නේ තථාගතයන් වහන්සේ නමක් හමු වීම සත්‍යවාදී චින්තනයේ තියෙන කෙනාට නැති කෙනාට නෙමෙයි සත්‍යවාදී චින්තනයේ තියෙන කෙනාට තථාගතයන් වහන්සේ නමකගෙන්ම හෝ තථාගත භාෂිතය බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඊතර වීමේ ධර්ම පැහැදිලි කරන ශ්‍රාවකයෙක්ගෙන්ම ඒ ධර්ම ඇහෙන තැන අර ඇහෙන දෙයට බාහිරෙන් ඇහෙන දෙයම පාදක කරගෙන එයාගේ සත්‍යවාදීත්වයද මොකද බාහිරෙන් සක්කාය නිරෝධ ධර්මයක් ඇහෙනවා පාදකත්වය හැටියට අන්නේ මෙයාට තියෙනවා ඉරමීම සත්‍යං මොගමඤ්ඤං කියන ඒ නිෂ්ඨාවකට නොයන ගතිය. ඒ කියන්නේ සත්‍යවාදී චින්තනය. ඔන්න ඔය දෙකේ පැහැහිම මේ එකතු වෙනවා කියන එකනේ අර සත්‍යවාදී චින්තනය ඇති කෙනාට ඊතර වෙන ධහමක් ඇහෙන තැන ඊට අනුරූපවම හිතන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී එයාට රැඳෙන්න, läග සිටින්න මේ අර උපය කියලා කියන්නේ බැස ගන්න, උපාදාන කියන්නේ ලං කර ගන්න, අවිනිවේෂ කියන්නේ රින් ගන්න නේද? විනිබද්ද ගැට ගැහෙන තැන නැහැ. එතනින් ඈතර වීම සිද්ධ වෙනවා. හොඳයි, මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අහමු.
සනසනසනාංශය එතකොට අර läග ගැනීම කියන එක, läග ගැනීම කියන එක අර මඤ්ඤණාවකට යනවා නම් ඒක läග ගැනීමක් නේද? එහෙම නැත්නම් අර ඉදමිව සච්ඡං මොගමඤ්ඤං කිව්වොත් ඒකත් ලැග ගැනීම වුණොත් ඒකත් මඤ්ඤණාවක් වගේ. ඒ එහෙමද අපේ සන්නාස?
ඔව්, මඤ්ඤණාවක් කියලා කියන්නේ මඤ්ඤණාවක් කියන තැනම මේ මගේ පැත්ත එකතු වෙනවනේ. මඤ්ඤණාවක් කියන තැනම මඤ්ඤණා කරනවා කියන්නේ මඤ්ඤණා කියන වචන තේරුම හංගී කියන එක. මම හිතයි කියලා හිතන්නකෝ අදහස. හිතනවා කියන්නේ හංගිනවා කියන්නේ ප්‍රඥාව නෙවෙයි. අන්න බාහිරින් තමයි ප්‍රඥාව මෝදුවන ප්‍රඥාව ඉස්මතු වෙන ධම ඇහෙන බාහිරින් ඊට අනුරූපවම දැන් මගේ දේවල් මඤ්ඤණාවක් තියෙනවා නම් නිශාන්ත මහත්මයා මේ අපේ පැත්තෙන් ගැළපීමක් වෙනවනේ බාහිරින් ඇහෙන් අපේ හිතීමේ හැකියාව තිබුණා තියනවා හිතීමේ හැකියාව තියේදී මගේ පැත්තේ දේවල් එකතු වෙන්නේ අරට කියපු දෙයට අනුරූපවම චින්තනය මෙහෙවීම සිද්ධ වෙනවා. චින්තනය මෙහෙවෙනවා කියලා කියන්නේ කියපු දෙයට අනුරූපව මිසක මගේ පැත්තෙන් එකසු කිරීම. ඔක දෙකක් වෙන්නේ මෙහෙමයි. සිතීමේ හැකියාව තියෙනවා එකතු කරන්නේ නැතුව කියපු දෙයට අනුව හිතනවා නම් මඤ්ඤණාව එකතු වෙන්නේ නැහැ. යම් විදිහකට මඤ්ඤණාව එකහස වෙන්නේ එතන ඊතර වීම සිද්ධ වෙන්නේ නැහැ.
එහෙමයි සයන්නාංශ. එතකොට අර මඤ්ඤණා මේ මොකද්ද ඉදමයේ සත්‍යං මොග මඤ්ඤං කියනකොට එතන අර මේම සත්‍ය නෙවී කියනකොට එතන අර අපි හැම වෙලාවම අර විචිකිච්ඡාවක් වගේ ඉන්න ඕන කියන එකද?
ඕ විචිකිච්ඡාව කියන එකෙන් අදහස් ඒ වගේ අර සූත්‍රයකත් කරුණු අපි සයන්නාංශ පෙන්නලා දුන්නා. ඒ කියන්නේ එයා අපි හිතන මෙන්න මෙහෙම වගේ කාරණයක් උපමාවක් කියන්නම්කෝ. රහස් පරීක්ෂකවරයෙක්ින් CID නේ. ඔව්. ඒ රහස් පරීක්ෂකවරයෙක් කියලා කියමු. රහස් පරීක්ෂකයාට නොනිත් නිමාවක් නැති විමසුමක් එයාගේ නිරතුරුවම තියෙනවා. එයාට මොන හෝඩුවාවක්ද අහුවෙන්නේ? ඒ හෝඩුවාව එයාට ඕන හෝඩුවාව නෙවෙයි, හෝඩුවාව පාදක කරගෙන. එනහේ හෝඩුවාව පාදක කරගෙන මේක මොකද්ද කියලා හොයාගන්න ඕන. එයාගේ ඒක ඉවර වෙන්නේ නැහැ. ඒ හොයාගන්නත් එක්ම මොකක් හරි අපරාධයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් ඒක හොයාගන්නත් එක්ම එයාගේ අවසානයක් නැහැ. අන්න ඒ වගේ අපිට ලැබෙන හෝඩුවාවල් ඔස්සේ අපිටත් ඒ කියන්නේ හැමෝම රහස් පරීක්ෂකයෝ කරගන්න එහෙම ගන්න නැහැනේ. එයාට ඉන්න හිටින්න තැනක් නැහැ. එයාට කනබුන තැනක් නේ. කියන්නේ එහෙම නෑ යාට. ඒ කියන්නේ හරියට මෙන්න මෙතන ආද ඉන්න ඕන, වා මෙතන හිට ඉන්න ඕන, මෙතන වා කන්න ඕන, මෙහෙම වා අඳින්න ඕන, මෙහෙම එහෙම නෑ. හැබැයි එයාට ඒක එකයි තියෙන. මොකද්ද තියෙන හෝඩුවාව? ඒ හෝඩුවාව ඔස්සේ මේ උත්තරය කරා. එයා ඒක වැඩේ කරගන්නකම් එයාට ඒ සංසිඳිල නෑ. ඒ සංසිඳිල නෑ කියලා කියන්නේ එයාගේ ඒ කායන අරමුණක් වෙනවා. ඒ ඔස්සේම පන්නා කියන්නේ ඒ ටිව් එක එයාට ඒක තීව්‍ර විදියට විමසීමක් පුදුමාකාර විමර්ශනයක විමසීමක ඉන්නවා. හෝඩුවාව හොයාගන්නනේ හෝඩුවාවන් ඔස්සේ මූලික වශයෙන්ම හෝඩුවාවන් හොයාගන්න හෝඩුවාවන් ඔස්සේ ඒ කියන්නේ ඒ පිටිපස්සෙම එයා හඹා යනවා. හඹායමක් කරනවා. ඒ හඹායම කියන එකෙන් අදහස් කරේ එයා ඉවර කරන්නේ සිත්තිම අවසන් කරන්නේ. ඒ අන්න එහෙම කියලා තමයි මොකද්ද මේ මෙච්ච මිනි මෙරුමක් හරි මොකක් ඒ අපරාධේ මංකොල්ල කෑමක ඒක හොයාගන්න. අන්න ඒ වගේ අර ඒ විමසීමක් එයා සන්තකව තියෙන්න ඕන. දැන් බලමු මේ කාගේද මේ චරිතය, මේ අසාමාන්‍යනේ චරිතද? බාහ්‍ය දැන් බාහ්‍ය ගාරිචීරයේ චරිත සුප්පාදක තොටුපර ඉඳලා ඉන්දියාවේ මම හිතන්නේ මේ සෝපාර් කියලා වරායක් තියෙන්නේ බටහිර ඉන්දියාවේ වගේ ඒ පැත්තේ ඉඳලා පයින්ම මගදේට එනවනේ. ඒ කියන්නේ කිලෝමීටර් 10 ගණන් පයින්ම ඉන්නේ. එයා එහෙම ඇවිල්ලා හොයාගෙන එනවා. ඒ කියන්නේ එක තැනක එක රැයක් ඉන්නේ නැහැ. ඒ කියන්නේ අද හිටියොත් අද දවසේ මෙතනම ඉන්නේ. එයා එහෙම දිගට යනවා. ගිහිලා බුදුරජාණන් වහන්සේ පින්දපාත වැඩම කරනවා. ඉතින් ගිහිලා ගියාට පස්සේ කොහොම බුදුරජාණන් වහන්සේ කියලා අනිත් ස්වාමීන් වහන්සේලා යනවා. මගට යනවා. ගිහිලා අනේ ස්වාමීනි දහමක් දේශනා මම පින්දපාත වැඩින වෙලාව ස්වාමීනි දහමක් දේශනා කරනවා. තුන්වෙනි සැරේ ස්වාමීනි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තොර වෙයිද මගේ ජීවිතයේ තොර වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසාමට දහමක් අන්න ඒ නොනිත් උත්සුක භාවය. ඒ කියන්නේ යාට ඒකට අදාළව නේද? අර නිස්සාය කියලා කියන්නේ ඇසුරු කරගෙන ඕගේ තරණය කරගන්න ඕන. ඇසුරු කරගෙන ඒ පාදක කරගෙන තමයි මේ තරණය කිරීම කියන දේ කරන්න වෙන්නේ. ඉතින් අර ඒකට ඒ විමර්ශක අවසානයක් නැති ඒක අර ආරද්ධ වීරිය කියලා කියන්නේ අරමුණ ලද වීරිය. එහෙනම් හැමතිස්සෙම නැවුම්, හැමතිස්සෙම අලුත්. එයා නිකන් ඉන්නේ නැහැ. අරමුණ ලද වීරියත් එක තමයි එයාගේ ජීවිතය ගැට ගැහිලා ප්‍රතිබද්ධ වෙනවා තේන්නේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සවනාංශය. එතකොට අර මේ විචිකිච්ඡාව කියන එක අපිට නිකන් එතකොට මේ අවස්ථාවේදී හොඳයි කියලා හිතනව නේද සවනාංශ?
පැහැදිලිවම පැහැදිලිවම මේ අවස්ථාවේ හොඳයි. සූත්‍ර දේශනාවලත් ඒක සඳහන් වෙනවා.
එහෙම තමයි සවනාංශ. එතකොට සවනාංශ මේ දැන් ඒතර මඤ්ඤණාවකින් තොර වෙන්නත් ඕන, විචිකිච්ඡාවක් තියෙන්නත් ඕන, ඊට පස්සේ සත්‍ය හොයන්නත් ඕන කියන ඔක්කොම ටික එකතු වෙන්න ඕන වගේ අදහසක් නේද ස්වාමීන් වහන්සේ මෙතන? එතකොට ඉස්සරහට යන්න.
ඔව් ඒක තමයි. ඔය සත්‍යවාදී වෙනවා කියන වචනේ තුළ ඔය ඔය වචන වශයෙන් නොකියුවට ඒ කාරණා අන්තර්ගත වෙනවා. සත්‍යවාදී නම් මෙයාට අර හොයන ගතිය කොහොමද තියෙනවා. මඤ්ඤණ කොහොමත් අපි මඤ්ඤණ දැන් අපි දැන් මෙහෙම පේළියට ගත්තොත් සුතා ආහන තැන දත්තා දරා ගන්න තැන වචසා පරිචිත වචනයෙන් ප්‍රගුණ කරන තැන මනසානුපෙක්කද මනසින් අනුපෙක්කනා කරන්නේ. හැබැයි මන ඒ මූලික අපිට මේක ඉගෙන ගන්න එක මේක හොයන යොමු වෙන එක තාම මේ ප්‍රඥාව ඇසී ඉපදිලා නැහැනේ. මඤ්ඤණාවකින් තමයි ඒ කියන්නේ අපේ හිත පාවිච්චි කරන්න වෙනවා. ඒ මූලික වශයෙන් එහෙම නැතුව බෑනේ. අපි හිතන එක කරන්නේ අපේ හිතේ ඉන්නේ ඒ හිත පාවිච්චි කිරීම. ඉතින් ඒක කොහොමත් අපිට මඤ්ඤණාවක් තමයි, හැඟීමක් තමයි. නමුත් මේ ඒක උපකාර කරගත්තට ප්‍රඥා උත්පාදනය වෙන තැන මඤ්ඤණාව කියන ගිණුමට වැටෙන්නේ නැහැ. එතකොට එතන මුලදී මේක ඒ පැත්තෙන් අපිට ඇත්තටම මේ කරන්න වෙනවා මූලික වශයෙන්ම. එතනට
එහෙමයි සවනාසේ. එතකොට අර දස සංයෝජන වල තියෙන විචිකිච්ඡාව මේකට ඒ වචනේ සමාන වුණාට මේකට මේක සමාන නැහැ.
ගලපන්න බැහැ. ඒ දස සංයෝජන සක්කාය දිට්ඨිය දුරු වීමත් එක්කනේ දුරු වෙන තැනක සක්කාය දිට්ඨිය විචිකිච්ඡිතංච සීඩබ්බතං වාපි එහෙම කියලා කියන්නේ. එතන විචිකිච්ඡාව කියන කියන්නේ එතන අන්න ඒක තමයි අර වචනේ යොද අපිට විචිකිච්ඡාව කියපු තමයි එන්නේ මහත්මයා දස සංයෝජන වල ඒ සක්කාය දිට්ඨිත් එක කතා කරන විචිකිච්ඡාව හරි. එහෙම නැත්නම් මේ ඊට එහා ගිහිල්ලා පංච මේ මොකද්ද කෙලෙස් හැටියට තියෙනවනේ විචිකිච්ඡාව. අර එහෙමත් දුර වෙනවනේ විචිකිච්ඡාව. අර මාර්ගයේ යොමු වෙනකොට දැන් නීවරණ වලත් තියෙනවනේ විචිකිච්ඡාව. එහෙනම් ඔය විචිකිච්ඡාව කියන වචනය ඇහුන පමණින් හැම අවස්ථාවකදී මේ ඒ විචිකිච්ඡාවය කියන වචනය හැම තැනටම ඔබන්න බෑ කියන කාරණේ ගන්න එක හොඳයි. ඔබතුමා හරි ලස්සන කාරණයක් කියන විචිකිච්ඡාව අර සැක කිරීම කියන දේ මූලික මේ ඇත්තම අර විමර්ශනයත් එක්ක ඒ කාරණේ තේන්න ඕන. ඒකේ ප්‍රඥාව මොදු වෙන තැන සම්මා දිට්ඨිය ඇති තැන සක්කාය දිට්ඨිය කැඩෙන තැන විචිකිච්ඡා කියන දේ එතන දස සංයෝජන වල 10ක් හැටියට කතා කරන තැන එතන විචිකිච්ඡාව කියන්නේ සංයෝජන වල කියන්නේ ඒක වෙනම කාරණයක්. කොහොම වෙද්දි කෙලෙස් ප්‍රහාණය වෙන තැන මේ පංච නීවරණ දුරු වෙනවනේ. ඒ පංච නීවරණ දුරු වෙන්නේම උපපරීක්ෂණය වෙන තැන. අර්ථය උපපරීක්ෂණය වෙන තැන. එහෙම නැත්නම් ප්‍රඥාව භාවිත වෙන තැන පංච නීවරණ දුරු වීම. එතනදි විචිකිච්ඡාව ගැන කරන්නේ. එතන විචිකිච්ඡාව කියන්නේ දස සංයෝජන වල විචිකිච්ඡාව නෙමෙයි. ඒ අපි සක්කාය දුක්ඛ දුරු වෙන කලින් අහන්න ඕනනේ සාමුකාංශික දේශනයක්. يعني ඊතර වෙන ධමයක් අහන්න ඕනේ. ඒ ධර්මය අහන්න කලිනුත් විනීවරණ චිත්තං කියලා කියනවනේ. කල්ල චිත්තං, මුරු චිත්තං, විනීවරණ චිත්තං, සන්ත චිත්තං, උදක චිත්තං. ඔය විදිහට විනීවරණ චිත්තං කියන නීවරණ රහිත බව විනීවරණ. ඉතින් නීවරණ රහිත බව කියන්නේ බණ අහන්න සුදුසුත්වය ඇති වෙන්න. බණ ඇසීමට සුදුසුත්වය ඇති වීමෙදිත් විනීවරණ චිත්තං නීවරණ රහිත චිත්තං සිත කියලා කතා කරන තැන ඒ විචිකිච්ඡාව කතා කරන්න වෙනුනේ. කාමච්ඡන්ද ව්‍යාපතින් දුද්දච්ච කුච්ච විචිකිච්ඡා අන්න එතනදී නීවරණ චිත්තං කියලා කියන්නේ ඒක එක සංයෝජන වලදී දැස 10න් අතන්දී සම්මාදිටියත් එක ලැබෙනවත් එක කැඩෙන තැන ඒක එකක්. කෙලෙස් සංසිඳ වෙන තැන විචිකිච්ඡාව පංච නීවරණ දුර වෙන තැන නිවීම කියන තැනත් එක කතා කරන විචිකිච්ඡාව තවත් එකක් ඊළඟට දැන් මෙතෙන්දී අර මේ විචිකිච්ඡාව කියලා කියන්නේ අර කියන්නේ නිෂ්ඨාව කර නොගොස් සොයා යන ගතිය. අන්න එතන විචිකිච්ඡාව කියන වචනය යොදන අර්ථය තවත් අදහසක් හැටියටයි අපි අරගත යුතුහන්නේ.
තෙරුවන් සරණයි සානස්. බොහොම පැහැදිලි, බොහොම පින්. තෙරුවන් සරණයි සානස්.
හොඳයි, තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දුක්ඛාර සත්‍ය කියද්දී එතන සඳහන් වෙන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. ඊගාඩ කන්ද සූත්‍රයේදී දුක්ඛාර සත්‍ය කියද්දී එතන පංච උපාදානස්කන්ධා කියලා එහෙම සඳහන් වෙනවා. ඊට පස්සේ එතනම ආයතන සූත්‍රයේදී කියනවා අර අධ්‍යාත්මික ආයතන ඒ හය ගැන කියවෙනවා දුක්ඛාරය සත්‍යයේදී. එතන තුන් විදිහකට කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ?
හොඳයි. එතෙන්දී මේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන තැන සංකිට්ඨේන කියන්නේ සංක්ෂේප වශයෙන් සංක්ෂිප්තව කියන වචනේ වාචාර්ථය, වචනේ අර්ථය සංකිට්ඨේන. කෙටියෙන් කියතොත් සැකවින් කියතොත් සංක්ෂේපයෙන් කියතොත් සංක්ෂිප්තව කියනවනම් පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධය දුක්ඛා. දුක්ඛ කියන්නේ දුකයි කියලා කියන්නේ. તો පංච උපාදානස්කන්ධයට කියන සමාන නමක් ඔය සක්කාය සමුදය සූත්‍රය වගේ මට මතක. ඉතින් සක්කාය කියන නමට සක්කාය කීවත් එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ තිස්ස වචනියන් කියලා කියනෝනේ. සක්කාය කියන එක සක්කාය කියන සොකී යතේ කියන සොකියම් කිසි තත්ත්වයක්. සොකී තත්ත්වයක් විස්තර කරන්නේ ඒක පාවිච්චි කරන පංච උපාදාන ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධෝ වේදන උපාදාන ස්කන්ධෝ සංයෝන උපාදාන ස්කන්ධෝ විඥාන උපාදාන ස්කන්ධෝ සංඛාර උපාදාන ස්කන්ධෝ විඥාන උපාදාන ස්කන්ධෝ කියන එහෙම පැහැදිලි කරනවා. ඒක සංකීත වෙන පංච උපාදානේ කෙටියෙන් හතෙන් දැන් ඒ සංක්ෂේප කරපු තැන හකුලවල නැත්නම් විස්තර වශයෙන් සිහිපත් කරනවා නම් ඒක කන්ද සූත්‍රයේදී කන්ද කියන සූත්‍රය ගත්තට පස්සේ කන්ද සූත්‍රයේදී එතෙන්දී පැහැදිලි කරන මේ කරගෙන අතීත වර්තමාන අනාගත යම් දුර හෝ ළඟ හෝ හීන හෝ ප්‍රණීත හෝ රළු හෝ ගොරෝසු හෝ යම් සාසව ආශ්‍රව සහිත උපාදානීය උපාදානයට සුදුසු රූපයක් ඇද්ද කියලා අන්න එතෙන්දී සවිස්තර කරලා කන්ද සූත්‍රයේදී උපාදානස්කන්ධ එහෙමම එතෙන්දී විස්තර කිරීම සිද්ධ කරනවා. ඒක එතන ආපහු මතක් කරොත් දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැනදී සංක්ෂේපයෙන් කරුණු ටික පැහැදිලි කරනවා. ඊට පස්සේ අතන්දී මොකද්ද කන්ද සූත්‍රයේදී ඒක අර අතීත අනාගත පච්චුප්පන්න කියන යම් අතීත හරි අනාගත හරි පච්චුප්පන්න හරි හීන ප්‍රණීත කාලු ගොරෝසු දුර ළඟ ආදී වශයෙන් යම් ස්වරූපයක් හරි විඳීමක් හරි ওই විදියට සිහිපත් කරලා ඒක සාසව ආශ්‍රව සහිතව ගන්න. ආශ්‍රව ගැන කතා කරද්දී කාමාශ්‍රව භවශ්‍රව අඥාශ්‍රව කියන අපි ගොතෙන්දින් ගමු භවශ්‍රව කියන පැවැත්මක් එක කතා කරනවා නම් උපාදානීය උපාදාන කියලා කියන්නේ ඇද ගැනීම වශයෙන් කියන එක. උපාදාන කියලා කියන්නේ ඇද ගන්නවා කියන කෙනගේ උපාදානීය ඇද ගැනීම වලට හිතයි නම් අන්න එබඳු රූපයක් ඇද්ද එබඳු ඒක රූප උපාදානස්කන්ධ ওই විදිහට සිහිපත් කරනවා. වේදනා සංඥා සංකාර විඥාන වලටත් ඒ විදිහටම එතෙන්දී සිහිපත් කරනවා ඒ කාරණේ. ඊළඟට එතන ඒ ප්‍රශ්න අහුවම මට ඒ අදහස ආවද ඒ කාරණා දෙක අනිත් එක ආයතන සූත්‍රෙත් එක්කනේ හැවුවේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. අනිත් එක ආයතන සූත්‍රයේදී.
ඔව්.
ඒක ආයතන 6.
ආයතන 6. මේ සූත්‍රයේ ආයතන සූත්‍ර කිහිපයක් තියෙනවා. ආයතන සූත්‍රය ඔව් ආයතන සූත්‍රය ඔය කියන්නේ ධම්මචක්ක සූත්‍රය වගේ තියෙන එක නේද?
එහෙමයි සර්.
ඔව් ඒකදී සිහිපත් කරනවා චත්තාරිමානි භික්කවේ අරිය සත්‍යානි කියලා ආරි සත්‍ය හතර ගැන කියලා කතමානි චත්තාරි මොනවද මේ ආරි සත්‍ය හතර? දුක්ඛං අරිය සත්‍යං. දුක කියන ආරි සත්‍ය ඒ විදිහට සමුදය නිරෝධ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කතමංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මානෙ මොකද්ද මේ දුක කියන ආරි සත්‍ය? ච අජ්ජත්තිකානි ආයතනානි තිස්ස වචනීය. ඔන්න මේ එතනදී දුකාර සත්‍ය හැටියට පැහැදිලි කරනවා මොකද ආධ්‍යාත්මික ආයතන 6ට කියන නම කියලා. කතමානිච්ච මොකද මේ 6 චක් ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ඔය විදිහට ඇස, කන, නාසය, දිව, කය, මන කියන ආයතන 6ට කතා කරනවා මොකද දුක්කාර සත්‍ය කියලා. සමුදය හැටියට අර තණ්හාව රස නිරෝධය මාර්ගය හැටියට ආරියසංක මාර්ගය පෙන්වලා දෙනවා. එතකොට මේකේ මෙතෙන්දි පෙන්වලා දෙන්නේ ආයතන පරයය, අතෙන්දි පෙන්වන්නේ කන්ද පරයය, ස්කන්ධත් එක පෙන්වන්නේ. ඒ කෙනකෙනා දකින හැටිනේ අම්මා. දැන් ඔකට ලස්සනයි මේ ගත්තොත් කිංසකෝපම සූත්‍රේ නේද? හරි භික්ෂුන් වහන්සේලා සම්මාදිටිය විස්තර කරනවනේ. කෙනෙක් එක භික්ෂුන් වහන්සේ නමක් විස්තර කරනවා නේද ධාතු වශයෙන් නේ. අනිත් භික්ෂුන් වහන්සේ සම්මාදිටිය පිළිච්ච හැටි ආයතන වශයෙන් ගැන කතා කරනවා. අනිත් භික්ෂු පංච උපාදාන. අනිත් භික්ෂුන් වහන්සේ යංකින්ච සමුදයත් ධම්ම සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියනෝනේ. හැබැයි මේ හතර නමම සම්මාදිටිය උත්පාදනය කරගත්තනේ. එයා හැබැයි ඒ ස්වාමීන් වහන්සේලා දන්නවද ඒක අපි හතර නමයිනේ. එක ස්වාමීන් වහන්සේ නමක් ගන්න පරියාය උන්වහන්සේගේ අත්දැකීමත් එක කියනවා මිසක අනිත් කාරණා ගැන කිව්වේ නැහැ. හැබැයි එකම කෑල ගහගෙන තමයි අර පුරුෂයෝ හතර දෙනෙක් විස්තර හතරක් කරන්නේ.
එහෙමයි.
අන්න ඒ කෙනා යොමු වෙන කෙනෙක්ට ආයතන වෙන්න පුළුවන්, කෙනෙකුට කන්ද වෙන්න පුළුවන්, කෙනෙකුට ධාතු වෙන්න පුළුවන් නේද? අර ඒ කෙනකෙනාගේ යොමු වෙන ගෝචරත්වයත් එක යොමු වෙන ආකාරයත් එක්ක තමයි දැන්දී කතා කරන්න වෙන්නේ. තෙරුවන් සරණයි. හොඳයි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඉහත සඳහන් කරපු ප්‍රශ්නෙට මටත් අහන්න තියෙන ප්‍රශ්නෙකට පිළිතුරු මට ලැබුණා ගොඩාක් අර සූත්‍රයක් කොහොමද ඒක තව ටිකක් නිරවුල් කරගන්නේ කියලා. ස්වාමීන් වහන්සේ තව තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔය සූත්‍ර තියෙන සූත්‍රෙන් ගාත I think ඒ ගාත ස්වාමීන් වහන්සේ පාඩම් කරන්නේ දැන් මේ එදිනෙදා අපිට අර මේ චින්තන ශක්තිය දිනු කරගන්න මේ වැඩේ කරන වැඩේ කොහොමද විදිනවා ඒ විදිහට බලන්න කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ බොහෝ දුරට මේ මම ගාථාවක් මේ සජ්ජායනා කරනවා. සජ්ජායන කියන්නේ ඒක උතර පාඩම් කරන්නත් පුළුවන් නේ. ඒ කොයි යේන යේන හිමඤ්ඤති ඒ ගාථා ඒ වගේ පාඩම් වෙනකන් මම ඒක තමයි ටිකක් වැඩිපුර කරන්නේ ස්වාමීන් වහන්සේ. මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා ධර්මය අහනවා. අර සූත්‍රයත් ඒකත් ඒ විදිහට බලන ගමන් මේකෙදී අර ගාථා අපිට කාල කියන වෙලාවන් වල එහෙම ස්වාමීන් වහන්සේ අර ඒක මේ මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ දැන් අර විදිහට කෙරෙනවා අඩුයි චින්තන ශක්තිය ඒ විදිහට අඩුයි. ඒතර අර මේම ගාතාවක් මේ නිතරම සජ්ජායනා කරාට ඒක මේ කමන් නැද්ද ස්වාමීන් වහන්සේ? උතර අපිට ඒක පාඩම් කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ සූත්‍ර කියන්නේ ගාත හරි මේ ඒකේ කරුණේම හැම එකක්ම ජීවිතයේ තියෙන්නේ අපි වෙන වැරදි තමයි ගොඩක් කර තියෙන්නේ ඒකේ. මේ ඒකින්ද ඒක එහෙම කරාම කමන්නේද ස්වාමින් වහන්සේ?
හොඳයි. හොඳයි. ඕක කරුණු දෙකක් අම්මා, කරුණු දෙකක් කියන කිව්වට ඒක අවියෝජ කියන්නේ ඒක කරුණු දෙකක්. කරුණු දෙකක් හැටියට ගත්තොත් දැන් ජීවිතේ කරන දේවල් ටිකක් තියෙනවනේ, එනවා යනවා කනවා බොනවා සීනි පැණි රසයි ඊට මම කියන්නේ තමා කියන්නේ කවුද, අර ඒක හොයන එක අපේ චින්තනය, මේ චින්තනයේ ඉස්මතු වෙන්න දීපු කාරණා ටික අපේ ලොකු සාමින් වහන්සේ. ඊට පස්සේ ගාථ පාඩම් කරගන්න කියලා එකත් ඒකත් ප්‍රායෝගිකව අපි කරන්න ඕන දෙයක්. ඒක ඒක ගාථ පාඩම් කරනවා, සූත්‍ර පාඩම් කරනවා කියලා කියන්නේ ඒක හරියට අර උපමාවක් හැටියට කියන්නේ මෙන්න මේ වගේ කාරණයක්. ඒක හරියට මේ ප්‍රයෝජනෙ ගන්න අර සන් කරඬුවක දාලා අරන් තියා ගන්නවා වගේ පූජනීයත්වයෙන් අරන් තියනවා. අර ප්‍රායෝගික ජීවිතයේදී හිතීමේ හැකියාව, අර එනවා යනවා කනවා බොනවා වගේ දේවල් වලින් හිතීමේ හැකියාව දියුණු කරගන්නකොට, දියුණු වෙන අවස්ථාව වෙද්දී අරක අරන් තියලා තිබුණට පස්සේ හිතන්න ඊතර වීම සඳහා අරක අවශ්‍ය වෙනවා. අර කටපාඩම් කරලා තිබිච්ච එක උපකාරක වෙනවා. ඒක බුද්ධ වචනයනේ. ඒක බුද්ධ වචනේ. ඒකට හානියක් කරන්න බෑ. එතකොට ඔය අපිට සරල විදිහට ගත්තොත් මේ කතා කරපු අම්මව දැන් යම කර්ම දෙකක් කියවනේ. මම මේ පෞද්ගලිකත්වයක් කියන්නේ පොදු අදහස නෙමෙයි. මම ආපහු කියන්නම්, පොදු අදහස නෙවෙයි, පෞද්ගලික කාරණයක්, මට ආවේනික කාරණයක්, මම හුරු කරන්න උත්සුක වෙන කාරණයක් මේ කියන්නේ. පොදු අදහස නෙමෙයි ආපහු කියන්නම්. ඒ කාරණේ දෙකයි තෝරගෙන තියෙන්නේ. එකක් තමයි හිතන්න කියපු කාරණාවන්, ඒ තැනදී හිතන්න පෙනබෙන එක, හිතන්න මගේ ප්‍රමාණයට ඒක ක්‍රමිකව දියුණු කරගන්න උත්සාහ දරනවා. ඒක එකක්. දෙවෙනි කාරණය තමයි ඒ සූත්‍ර කටපාඩම් කිරීම හෝ එහෙම නැත්නම් දේශනා අහනවා කියන්නේ. ඒකට අන්න මගේ දේවල් දාන යන්නේ නැහැ. ඔන්න ඔය දෙක තමයි මම මගේ පැත්තට කරුණු දෙකක් හැටියට කියන්නේ එක්කාසු කරගත්තු දේවල්. හිතන්න කියපු කාරණා ටික වෙනම හිතන්න, ඒක යොදා ගන්න. ඒක හැකි ඒ හිතීමේ හැකියාව තීව්‍ර වෙච්ච අවස්ථාවකදී අනාර හිතන්න දීපු දේවල් වලින් සත්‍යවාදී චින්තනය ඉස්මතු කරන්නේ. අන්න දැන් ඒක අර උපතිස්ස තරුණයට, කෝලිත තරුණයට, ඔය අර අපි කියන කුක්කුසාති රජතුමාට, බාහ්‍ය දාරික, ඔය ඒ හැමෝටම ඒ චින්තනමය හැකියාව උපරිම තිබුණා. අන්නේ ඒක තීව්‍ර කරද්දී දියුණු කරද්දී ඒක දියුණු කරන්න ඕන. දැන් දැන් එදානම් බුදුරජාණන් වහන්සේ ළඟ හිටියනේ අයට කියලා දෙන්න, හරි ළඟට ගියා හරි. දැන් අපිට නෑනේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ අර සූත්‍ර කටපාඩම් වෙලා තියෙන තැනනේ. අනේ සූත්‍ර කටපාඩම් වෙලා තිබිච්ච තැනදී ඒක ඇහෙන තැනදී අන්න ඒ දෙක මේකට හොඳට පෑහිනවා. පෑහිනවා කියලා කියන්නේ ගැළපිල්ලාවක් වෙනවා නෙමෙයි, ගැළපීමක් වෙනවා නෙමෙයි. එතරවීම සඳහා උදෙසාය එතෙන්දී උපකාරක වෙනවා. ඒක දෙකක්. හැබැයි ඔය දෙකෙන් මොකක් කරත් මොකද කල්යාණ මිත්‍රයා කියන දෙයට අනුගත වීමමයි සිද්ධ වෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. කල්යාණ මිත්‍රයා කියලා තියෙනවා නම් මේ දේ හිතන කියලා අපිට කියනවනේ ලොකු සයින්හන්සේ. ඒක අපි කරනවා. සාධ්‍යයනා කරන්න, කටපාඩම් කරන්න කියන්නේ එතෙන්දී ඒක කරනවා. ඉතින් එතෙන්දී සජ්ජායනා කරනවා කියද්දී මගේ මතවාදයක්ද ක්‍රියාත්මක වෙන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියපු දෙයද? කල්යාණ මිත්‍රයන් වහන්සේ කියපු දේ මම කරනවා. එතකොට මට මගේ සිතිවිල වලට ඉඩක් නැහැ. කල්යාණ මිත්‍රයාට අනුගතව ඒ දේ සිද්ධ කරනවා. කියපු දේ කරනවා. ඊළඟට අර හිතීමේ හැකියාව උත්පාදනය කරගන්නකොට ලෝකීය වශයෙන් අර පොර බදන ගතිය, ලෝකයේ බදා ගන්න ගතිය, අල්ල ගන්න ගතිය ඒතන්ට යන්නේ දෙනු තමා කියලා ගැනීමට මමත්වයට ඒ හිතන හිතීමට පහර ප්‍රායෝගිකවත් වැදෙනවා. ඔය දෙකම අවශ්‍යයි. ඔය දෙකම අවශ්‍යයි. දෙකම කල්යාණ මිත්‍රයාට අනුගත වීමක්. හැබැයි ඒ දෙකේ දෙකටම ආවේනික, ඒ දෙකටම අනන්‍ය වෙච්ච ලක්ෂණ ඒ දෙක තුල තියෙනවා. එකට එකක් උපකාරකයි. හැබැයි දෙකක් කිව්වට ඒ ඒ ඒ ඒ දෙකට ඒ දැන් අපි මෙහෙම කමු දැන් මගේ වම් කකුලයි දකුණු කකුලයි කියලා නේද, දෙකටම කියන්නේ කකුල් කියලානේ. හැබැයි වම් කකුල ඉස්සර වෙනකොට දකුණු, වම් කකුල පහ වෙනකොට දකුණු කකුල ඉස්සර වෙනවා. එහෙමයි කියලා වම් කකුල පිටිපස්සෙන් තියන හරියන්නේ නැහැ, ඉස්සරහට යනනම් දකුණු කකුලට ඉස්සරහින් වම් කකුල තියන්න ඕන. එහෙමයි කියලා දකුණු කකුල පිටිපස්සෙන් තියන හරියන්නේ නැහැ, ඒක ඉස්සරහට ගෙන යන්න ඕන. ඒ වගේ සාමාන්‍ය වැඩක් සජ්ජායනා නොකරන වෙලාවට, දේශනාවක් අහන්නේ නැති වෙලාවට අන්න හිතන්න ඕන. ඒ දේශනාව අහන වෙලාවට ඔන්න ඒ විතර්ක දාලා හිතන්න යන්නේ නැහැ, දේශනාවේ දේහන. ඒ දෙක දෙකක්. හැබැයි දෙකම කල්යාණ මිත්‍රයාට අනුගත වීම, දෙකම කකුල් දෙකම අපට උපකාරකයිනේ නේද. කුරුල්ලෙකුට තතු දෙකක් තියෙන්නේ, ඒකයි තනි තතුවෙන් පියාඹින්න බැහැනේ. ඒ පක්ෂියට පියාපත් දෙකම අවශ්‍යයි, අවශ්‍යයි. ඒ දෙකේම උපකාරීත්වය ඕනනේ නේද. ඒ දෙකම උපකාර වෙනවා වගේ අම්මා කටපාඩම් කරන වෙලාවට, ධර්මය අහන වෙලාවට ඒකටම ඒක කරන්න සාමාන්‍ය වෙලාවට හිතනවා කියන කාරණා දෙක, කාරණාව එතනදී ඒ විදිහට කිරීමක ගොඩක් වැදගත් වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහිමයි ඒක ඒ විදිහටම කරන්න බොහොම පිං ස්වාමීන් වහන්සේ. හරි කල්නායි පහදා දුන්නා. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ මට දැනගන්න දැන් අපිට කෙලෙස් වලින් මේ දැන් ධර්ම දේශන එහෙම ආන් ගියාට පස්සේ කෙලෙස් වලින් මේ අපිට පීඩාව දෙනවනේ. ඒක සෝනාස අපි මඩ පවත්වා ගන්න මොනවා කිය අපි ප්‍රඥද කියන්නේ සම්මක් ප්‍රව මොනවා කියවත් අපිට යොදා ගන්න සෝනාස කරන්නක පැරි
තියෙනස. හොඳයි. ඇත්තම කියන්නේ ධර්ම දේශනාවක් අහනවා කියලා කියන තැනදී ඇත්තම අපිට නොහුරු දෙයක්නේ මේක. දැන් අපි හිතමු මේ වගේ දෙයක් කරදී ඉන්න මාළුවේ මිරිදිය ජලයට දැවුවොත් මොකද වෙන්නේ? මිරිදිය ජීවත් වෙන මත්සේ කරදියට දැවුවොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් මේක හරි ප්‍රශ්නයක් වෙනවනේ. වතුර තමයි, ඒ උනාට මාළු තමයි. ඒක පරිසර දෙකක් නේ ඇත්තටම. ඉතින් අර එක සැරේටම මේ කරදී ඉන්න මාළුවේ මිරිදියට දැවුවොත් හරි, මිරිදිය මත්සේ කරදියට දැවුවොත් හරි යා මැරෙනෝනේ. මේ යා මේ මොකද්ද මේ මොකද්ද එයා මේ ටික 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 මේ ගඟේ ඉන්න මාළුවෙක් ටික 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 කරදියට හුරු වෙලා එයාට ගියොතින් මම කියන්නේ ඒක එහෙම වෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒක වෙන්නේ නැතුව ඇති. මම නිකන් උපමාවක් නොගැලපෙනවා වෙන්නත් පුළුවන්. ක්‍රමිකව අනුක්‍රමිකව යා මේ එදේට මේ හුරු වෙන්න ඕන. ඒ කාරණේට ක්‍රමික ඒක වනාහද්ද කියන්නේ මොකද මේක සාමාන්‍යයෙන් මේ ලේසි පහසු කාරණයක් නෙමෙයි. දැන් අපි හිතමු කුළු හරකේ කුළු මී හරකේ කැලේ ඉන්නකොට යාට කිසි කලබලයක් කරදරයක් නැහැනේ. මඩවැලෙත් නගිනවා, කහුනොත් කනවා, නිර්ප්‍රජාම බිහි කිරීම කරනවා කියන කාරණා කරනවා පැවැත්මට. ඊට පස්සේ ඌ ඉන්නවනේ. හැබැයි මෙයා එයා අල්ලලා ලනුකින් ගැට ගැහුවොතින් අන්න එතකොට ඒක දෙකක් නේ. එතකොට අර එයාට නොහුරුයි, අගෝචරයි. එයාට හුරු පුරුදු අර මඩේ ලැගසිටි ගැටිය නෙවෙයි. දැන් මේ එයාට ඕන දෙයක් කන්න බොන්න බෑ. අල්ලලා ගැට ගහලා තියෙන හැම තිස්සෙම හදන්නේ මොකද්ද? ගැට ගහලා තියෙනවා නම් ඒක කණු කඩා ගන්නමයි හිතෙන්නේ. එහෙම නැත්නම් ලනු කඩා ගන්න. අන්න ඒකට ශක්තිමත් කණුව සහ ශක්තිමත් යදමක් කියන දේ එයාගේ ජීවිතයට අවශ්‍ය වෙනවා. එතකොට එයා දඟලලා බැරිම තැන කණුව ළඟම ලනුවේ ගැට ගහපු තැනම වැටෙනවා. මුලදී එයා දඟලනවද නැද්ද? දඟලනවා. දඟලලා එහෙම වැටෙනවා. අන්න ඒ නිසා කලක් යද්දී ධර්මයේ රසය කියන දේ ජීවිතයට එද්දී ඒක නැතුව බැරි වෙනවා. ධර්මය අහනවා කියන එක ඇත්තටම ඒක ඊට පස්සේ කෑවේ නැති වුණා වගේ වෙන්න පටන් ගන්නවා. ධර්ම දේශනාවක් ඇහුවේ නැතු අයියෝ අද දේශනාවක් අහන්න බැරි වුණානේ කියලා එයාට හිතෙන් මේ ෆොස්ෆරස් නගන ගතියක් මේ ඇත්තටම ඇති වෙන්න පටන් ගන්නවා ඇත්තට. අයියෝ බැරි වුණානේ මේක මේ දේශනාව මගේ අරුණානේ කියන අන්න ඒ මට්ටමට කලින් ප්‍රතික්ෂේප කරමු හිත ඒ මට්ටමට ආවා. දැන් මම පුංචි කතාවක් අහන්න තියෙනවා. ඒක කතාවක් සත්‍ය කතාවක් වන්නත් පුළුවනේ. මේ ඔය ප්‍රංශය වගේ ප්‍රංශයේ ඔය රජවරු හිටියනේ. ඒ ප්‍රංශයේ හිටපු මේ රාජ පරම්පරාවක් තිබුණා. නමසින් කියන මට මතක නැහැ. ඒ හිටපු රාජ පරම්පරාවක මේ මොකද කරන්නේ මේ ඒ උපදින ළමයාට කොහොම හරි මේ අනිත් රාජ පරම්පරාවකින් මේ කරන දේ කොහොම හරි කරලා මේ අර උපදින රාජකුමාර ඊළඟ අභිෂේකයට ඉන්න අදාළ කුමාරය කොහොම හරි මරලා දානවලු. එහෙම මරලා දානවලු. කරි වස වගේ දෙයක් දාලා කෑමට මුහු කරලා කොහොම හරි මරලා දානවා කියලා කියනවා. ඒ මරලා දැයවට පස්සේ දැන් ඊළඟට මේක පවත්වගෙන මේ ලුවි කියන රාජ පරම්පරාවේ ලුවි පෙළපත්තේ ලුවි කියන රජවරුන්ගේ. එතකොට මොකද කරේ ඊට පස්සේ රජතුමා තීරණය කරලු තමන්ගේ ඊළඟට උතුම් හිමි කුමාරයා ගුරුවරයාට බාර දුන්නලු මේ මෙයා කොහොම හරි රැකලා දෙන්න ඊළඟ උතුම් හිමි කුමාරයා රාජකීය තිරපත් වෙන. දැන් මොකද මේ රජතුමා මේ වෛද්‍යවරයා මේ කවුද මේ ගුරුවරයා කරලා තියෙන්නේ? ගුරුවරයා දැනගත්තොත් මේ කොහොමද මෙයාලා මරන්නේ කියලා. මෙයාලා මරන්නේ වස එක්කාසු කරලා. මෙයා මොකද කරේ? ගුරුවරයා කරේ මේ කුමාරයාට වස දුන්නා. කොහොමද වස දුන්නේ? අද කෑම වලට චුට්ටක් මිශ්‍ර කරන බොහෝම ඉතා සල්පයක්. හෙට කෑම වලටත් ටිකක් එකතු කර. ඊළඟ දවසෙත් ටිකක් එකතු. ඔහොම 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 මොකද කරේ? නොදැනුවත්ව ටික 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 එක්කාසු කරන්න පටන් ගත්තා. අන්තිමේදී මේ අපිත් ඉතින් අද වහකන්නේ නේ. බත් කෑවත් මේ මොනෝ කෑවත් නැහැ. ගෙදරක හැදෙන දෙයක් අරගෙන කඩෙන් ගෙනල්ලා කන්නේ. අපි මේ ඉන්නේ වේලාසනින් මෙහෙරණ එක වෙන දවගේ ආයතන තියෙනක වෙනම කතාවක්. අපිට හුරුයිනේ, හුරු වෙලා නෙමෙයි නේද? පස්සේ එක සැරේට මෙහෙරණ එක වෙනම කතන්දරයක්. මේ වස කනවනේ. මේ ක්‍රමිකව එකතු ආසනෙ කියන්නේ ඔය එක එක ජාති නේ. අපි ලංකාවේ කෑමට වස වර්ග 400 ගණක් තියෙනවා කියලා කියන කෑම වර්ගවල නේද? ඉතින් ඒක කාලේ ඉන්නවනේ. දැන් ඒක ඇඟට නිකන් පත්තියන් වෙලා වගේ. දැන් අර කුමාරයට මොකද වුනේ? කාලයක් යද්දී එයාට ඊට පස්සේ වස දුන්නට මෙයා මැරෙන්නේ නැහැ කියලා කියනවා. කතාව අපි පැත්තකින් තියමු. ඒක උපමාවක් හැටියට ගත්තත් ඉතිහාස කතාව සත්‍ය වේවා අසත්‍ය වේවා කතාවක් හැටියට පැත්තකින් තියලා මම අද දවසේ යමක් අහනවා. අද දවසට මම එක ධර්ම දේශනාවක් ආදී ගොඩක් එක සංකල්පයක් ඉගෙන ගන්න සංකල්පයක් කියන්නේ එක අපි අහන ධර්ම දේශනාවක එකක් ඉගෙන ගන්නවා. ඒක හරිනේ. හැබැයි ඊළඟ දවසේ තව එකක් එකතු කරනවා. තව එකක් එකතු කරනවා ඊළඟ දවසේ ඊළඟ දේශනාවේ. එහෙම වෙනකොට අරක මොකද්ද? අරක අපිට පත්තියන් වෙනවා. ඒක අපිට අවශ්‍ය වෙනව නැත්තුව බැරි වෙලා යනවා. දැන් සමහර වෙලාවට කොයිතරම් අසවිස තියෙන කෑම වර්ග මේ තියෙනවද මේ වෙනදපතේ විකුණන්න සමහරට තියෙනවනේ. නමුත් අපි ඉදර කෑම කරනකොට අර රසට හුරු වුණාට ඒක නැතුව බෑ වගේ එන්න පුළුවන් කියලා හිතන්නේ නේද? හොඳ වේවා නරක වේවා ඒක නරක පැත්තෙන් ඒවා. හැබැයි හොඳ දේ එක්කාසු වුණාට පස්සේ සියලු රසයන්ට වඩා ධර්ම රසය අග්‍රයි කියන කියනෝනේ. ධර්මී කිර කියන්නේ අර මේ පිටක් වගේ කියනවනේ. පුදුමාකාර රසය ධර්ම රසය කියලා කියන්නේ මෙන්න මේ ධර්ම රසයට හුරු වෙනකොට තෝක තෝකං කනේ කනේ. ඔයත් එක මම මේ කතාව කියනත් තියෙනවා. අර පොළවෙන් ගන්න රන් වලට මුලදී අපද්‍රව්‍ය තියෙනවනේ, කෑල්ලක් අයින් කරනවා, ටිකක් උණු කරනවා අපද්‍රව්‍ය වලින් කොටසක් අයින් කරනවා, ටිකක් උණු කරනවා අපද්‍රව්‍ය වලින් ටික ටික කුණු අයින් වෙනකොට අපද්‍රව්‍ය අයින් වෙනකොට දිලිසෙන්න පටන් ගන්නවා. දිලිසෙන්න පටන් ගන්නකොට අපද්‍රව්‍ය අතර දිලිසෙන පට දිලිසෙනකොට මොකද වෙන්නේ? ඉතුරුකත් උණු කරලා රත් කරලා අයින් කරන්න හිතෙනවා. තෝක තෝක ගන්න ටික ටික වැඩි. මේක එක සැරේට වෙන්නේ නැහැ. ටික ඒක ආශ්චර්යයක් විතර, එහෙම අසාමාන්‍ය හැකියාවක් තියෙන ඕනේ. ඉතින් ඒ නිසා මේකේ හැබැයි මේක අඩු කරන්නේ නැහැ. ඒ ක්‍රියාවලිය ඒක දිගට මේ පවත්වාගෙන යනවා. දැන් ගොයන් ගහ එක සැරේට වෙන්නේ නැහැනේ. ඉතින් අර මූලික වශයෙන් හරි අමාරුයි නේ. මොකද්ද මුලදී දැන් හිතනකො අපි පැලයක් හිටවන්නේ, අපි හිතමු පළතුරු පැලයක් හරි මොකක් හරි හිටවන්න කියලා. පස්සේ මුලදී මොකද කරන්නේ? දාන වතුර ටික වෙන ගහක මුලකින් අරන් යනවා නේ. ඒ වගේ ඊට පස්සේ දාන පොහොර ටික වෙන හොරාට වෙන මුලක් ඇවිල්ලා පොහොර ටික අරන් යනවා. ඔය මේ කේඩාරි වෙමි තියෙනවා. ඉතින් මුලදී වැටවල් ගහන්න වෙනවා සත්තුන් කනකට නේ. මුලදී වැටවල් ගහන්න වෙනවා, අවශ්‍ය මාත්‍රාවට පොහොර දානවා, වතුර දානවා. හැබැයි ගහ හැදුනට පස්සේ ගහ ලොකු වෙනකොට වැඩෙනකොට ගහ වැඩෙනකොට මොකද්ද කරන්නේ? ගහ වැඩෙනකොට අපි වතුර දානවා දායි අමුතුයි නේ. ගහ හැදෙනවා ආයි අමුතුයින් නේ. සමහර ගස් තියෙන අඹ ගස් එහෙම අපි පොහොර දානවද වතුර දානවද නේ. හැබැයි අදාළ කාලෙට මල්පල දානවා. හැබැයි මුලදී පැලේ ඉතින් රකින්න උත්සාහයක් අපිට මුලදී උත්සාහයක් ගන්න සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී අපි දේශනාවක් අහද්දි අපිට ඒකට අර විවිධත්වයේ කියන දේ අපිට දේශනාවක් අහද්දි අපිට ඒක ලියමි, ඒ කියන්නේ ඔක්කොම අහලා ඉවර කරන්න ඕන කියලා නීතියක් නැහෙනේ. ඇත්තට අපේ ලොකු සාහිණාංශ අපිට උපදෙස් දීලා තියෙනවා මුලින්ම යම් කාරණයක් අහලා ඒක සටහන් කරගන්න. සටහන් කරගෙන කීප දෙනෙක් එක්ක එකතු වෙලා දැන් අපි හිතමු දැන් තාක්ෂණයේ දියුණුව නිසා අපිට ෆෝන් එකෙන් හරි බ්ලූටූත් ස්පීකර් එකක් හරි මොහිම අරගෙන හරි ඇහෙනවනේ. දෙන්නෙක් එක්ක එකතු වෙලා ඒක තව කෙනෙකුට ඒක ටිකක් අහනවා, නතර කරනවා, ඉගෙන සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් අපි හිතමු වට සාකච්ඡා කරන කවුරුත් සමග සමාන්තර කෙනෙක් හෝ එහෙම මේකට ලැබියාව නැමියාව තියෙන කෙනෙක් එහෙම නැත්නම් ඒක අහනවා, මේක ලියනවා, ලියලා මේක සාකච්ඡාවකදී හරි වෙනම ඒකට සම්බන්ධ වෙලා ඉන්න අය මේ දැන් ඇත්තටම සාමිනාංශිකේ දේශන ඒ විදිහට අහන පිරිස් කණ්ඩායම් වශයෙන් ඉන්නවා. මේ 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 දැන් මෙතනත් ගෲප් එකක් තියෙනවනේ. මේ 30 දැනට 30 ගණනක් වගේ ඊට වඩා ඇති මං හිතන්නේ. ඉතින් ඒකට සම්බන්ධ වෙන අය මේ කලක් යද්දී හිත ශාසනික මිත්‍රයෝ ඇති වෙනවා අපිට ශාසනික වශයෙන් සත්පුරුෂ සමග. ඒ අය එකට එකතු වෙලා කතා කරන්න පුළුවන්. ඒ ඔයා දරන්නේ මොකද්ද මේ අදහස? ඒක මේකට කැමැත්තක් රුචියක් ඇති වෙනවා. අනිත් එක මේවට අපේ තියෙන අපද්‍රව්‍ය ටික ටික අයින් වෙනකොට දිලිසෙන පටන් ගන්නකොට ඒක තව තවත් අපද්‍රව්‍ය දාලා රත්රන්නර වටිනාකම තියෙන කෙනෙක් අපද්‍රව්‍ය දාන්න උත්සාහ ගන්නෙ නෑ. දාන්නත් බෑ එහෙම. දානම කියන්නේ මේ උණු කරලා අයින් කරලා පස්සේ ඒක අයින් කරා. තියෙන ඒවා අයින් කරන්න හිතෙනවා, තියෙන ඒවත් අයින් කරන්න හිතන දිලිසීම එන්න එන්න වැඩි වෙනකොට වටිනාකම එන්න එන්න ඊට පස්සේ දක්ෂ රන්කරුවෙක් අපද්‍රව්‍යයක් පොඩ්ඩක් තියෙන හරි නේ රත් කරලා උණු කරලා අයින් කරලා දාන්න උත්සාහ කරනවා. මුලදී ඉතින් අපිට අර පැලයක් හිටියට පස්සේ ගොඩාක් අමාරුයි. චූටි ළමයෙක් බලන්නකෝ අම්මා කෙනෙක් පුංචි කාලේ කොච්චර අමාරුද පුංචි මොකාලි දරුවෙක් මේ රැක බලා ගන්න. හැබැයි ඒ දරුවා ලොකු මහත් ඇති දෙරි වුණාට පස්සේ ඒ දරුවා තමයි ඊට පස්සේ අම්මා තාත්තා බලා ගන්නනේ. මුලදී ඉතින් නදරු කියන්නේ නදරුවෙක් නම් පැලයක් කාලේදී එහෙම මුලදී අපිට ලොකු උත්සාහයක් දරනවා. පස්සේ නැතුව බැරි වෙන මට්ටමට රචිත ඒ මට්ටමට එවිනේ. එවි නෙවෙයි එනවා. ප්‍රශ්න අහන එක සම්බන්ධ වෙන එක සමහර කෙනෙකුට ප්‍රශ්න අහන්න ඇති. නමුත් මේ මොකද අහන්නේ සමහරට පොදේ අහන්න යොමු වෙන ප්‍රමාණයක් සමහරට අඩු අවස්ථාවක් තියෙනවනේ. නමුත් ඉතින් මේ කාරණක මතක් කරන්න ඕන කාරණයක් තමයි අපි මේ සමහරට මම අහන ප්‍රශ්නේ හරියයිද දන්නේ නැහැ වැරදිද දන්නේ නැහැ එහෙම කවදාවත් හිතන්න එපා. මොකද මේ අපි මේ ප්‍රශ්න තියාගෙන මේ විසඳගෙන උන්නේ නැතුව පින්වත් ඔබත් මමත් මේ අනන්ත දුක්ඛිත සංසාරේ ආවනේ. ආව මදිද? කියන්නේ තව මදිද? නෑ නේද? මේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබවලත් මේ විඳින දුක මදිද? ඇති වෙලා නැද්ද මේ ජීවිතේ? ඊළඟ ජීවිතයක් ගැන අපිට කොහෙන් කොහට යයිද මොනවයි මොනව වෙයිද කියලා අපිට හිතා ගන්නවත් බෑනේ. ඉතින් ඒ නිසා අපිට මේ දැන් මෙතන ඒ ප්‍රශ්න ආදී දේවල් අහන ගොඩාක් මේ තරුණ වගේ අයත් ඉන්නවා ගොඩාක් දෙනෙක් මේ කියන්නේ මැදි වයස ඔය විදිහටනේ. ඉතින් උමු කාලයක් ගිහිලා අපි මිය දෙනවා ඒක ධර්මතාවයක් ඇත්ත නේද? ඔබ මම අපි කවුරුත් මේ ලෝකික ධර්මතාවයන් වලට සනාතන ධර්මතාවයන්ට යටත් වෙනවා. ඊට පස්සේ ඊළඟ ජීවිතයකදී අපිට බුදු කෙනෙක් හමු වෙයිද? අපිට ධර්මයක් හමු වෙයිද? අපිට ඒක හිතා ගන්නවත් බෑනේ. ඉතින් ආයේ එතෙන්දී අපි මිත්‍යා දෘෂ්ටික තැනක ගිහිල්ලා ඉපදුනොත් මිනිස්සෙක් වෙනා ඉපදුණා. එහෙම නැත්නම් කාටද කියන්න පුළුවන් එකම තැනයිනේ තියෙන්නේ මේ ධර්මයේ පිහිට. අනේ කියන්නේ ditthiya suppati viddha වෙච්ච තැන අනේ ඒකාන්තයෙන් ශ්‍රද්ධානුසාරී වෙච්ච කෙනා ඒකාන්තයෙන් සෝතාපන්න වෙනවා කියලා එහෙම කියනවා. ඊට මෙහා අපිට කියලා නෑනේ කොහෙවත් නේද? ඉතින් ඒ නිසා මේක හොඳ අවස්ථාවක්. ඇත්තටම අපේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ මේ මහා පුදුම විදියට උන්වහන්සේ මේ ධර්මයේ කියන දේ ඉස්මතු කරණය කිරීම ඒක කර කන ගැස් බෑවා වියසුබරෙන් එළිය බලනවා කතාවක් තියෙන අන්න ඒ වගේ. එහෙම මේක ඉස්මතු කරලා අරගත්ත වෙනාවක් ධර්මයේ නාමයෙන් ඉමිටේෂන් තියෙනවනේ නේද? රත්තරන් වගේ දේවල්. හැබැයි පිරිසිදු රත්තරන් සහ ඉමිටේෂන් දෙකම දිලිසෙනවා නේද? හැබැයි මේක දක්ෂයක් වෙන්න ඕන මේක උරගා බලන්න. අර ඒ වගේ එහෙම උරගා බලලා මේක වටිනාකම් මතුවෙන එක වගේ දිලිසුණු පමණින් දිලිසෙන සියර රත්තරන් වගේ කියනෝනේ. එවන් වූ කාලයක මේ මෙවැනි දහමක් ඉස්මතු කරලා මතු කරලා සිහිපත් කරන වෙලාවවලදී ඉතින් අපිත් කරන්නේ ස්වාමීන් වහන්සේ කියන කාරණාවල් ඔස්සේ ඒ අනුසාරයෙන් ඒ ආගත දෙයක් අපේ ප්‍රමාණයෙන් සිහිපත් කිරීමක්ම තමයි. ඉතින් ඒ නිසා මේ දැන් ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඍජුව ප්‍රශ්න අහන ටිකක් අමාරුයි වගේ හැඟෙනවත් ඇති ඇතැම් විටක එහෙම ප්‍රශ්නයකුත් නැහැ. සංඥාසේ උත්තර දෙන ඔබවම කාරණේක සමහරට ටිකක් සැරෙන් හැබැයි ඇතුලෙන් බොහෝම තෙතමනේ කරුණාවෙන්. ඉතින් මේ වගේ වැඩසටහන් වලනොත් අපෙනොත් ප්‍රශ්න අහන. ඉතින් ඒ අවස්ථාවවලදීත් මේ ප්‍රශ්න නොනගා හිටියොත් අපි ප්‍රශ්නේ දැන් ආයි කොහොමද කාගෙන් දාගන්නේ නේද? ඉතින් ආයි ජීවිත ආයි කවද දහමක් අපිට අහන්න වෙයිද? අනිත් එක කියන්නේ මං අහන දේ හරියයි දන්නේ නැහැ වැරදිද දන්නේ නැහැ කියලා නිහඬව ඉන්නේ. අන්න එතන තියෙන මොකද්ද? මං හරීම එක අහනවා කියලා මම රකින එක නේ කරන්නේ. ඉතින් තමා කියලා ගන්න එකම වැරදි නං ප්‍රශ්න අහන්නතෝ ඉන්නෝ. ඇයි ඒ? එතන තියෙන්නේ තමන්ට පහරක් වදී දෝ කියලා බයක් තියෙනවා. මේකට මං අහන උත්තර ප්‍රශ්නේ හරියද දන්නේ නැහැ, මෝඩ ප්‍රශ්නයද දන්නේ නැහැ, මේක ගොම් ප්‍රශ්නයක් දන්නේ නැහැ, මේකට පහර වදීද? වදිනෝ නම් හොඳයිනේ. වැතුණාවේ තමා කියලා ගන්න එක සක්කාය කියන්නේ සුඛී යතනේ. තමා කියලා ගන්න එකේම වැරද්ද නම් තමන්ට පහරක් වදිනෝ නම් ඒක කොච්චර වටිනවද නේද? ඔන්න හිත සතුරු කරන නේද? අයි අර අයිසින් තවරන උත්තරයක් හම් වෙනවා නම් ඒ තා මොකද්ද? තියෙන කේක උඩින් අයිසින් ගාලානේ ඒක කාලා මේ සීනිය මාරුව හැදෙනවා නේද? ඉතින් ඒ නිසා මේ ඔර හොඳම ලස්සනම මම ප්‍රශ්නයක් මම අහනවා. කවුද හරි වෙන තේන්නේ අපි ප්‍රඥාවන්තයෝද? අපි කවුරු වුණ ප්‍රඥාවන්තයෝන් තමයි හරියටම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ මොකද්ද ශ්‍රද්ධා ප්‍රතිලාභීත්වයත් එක්ක සත්‍ය ඥානයත් එක්ක. ඉතින් එහෙනම් අපි ඒකට හුරු පුරුදු වෙන අයනේ. ඉතින් අර ඒ නිසා බය නැතුව අපි ප්‍රශ්න අහන්න යමු වෙන්න කියන කාරණය සිහිපත් කරනවා. අපි අපි කවුරුවත් මෙතන කවුරුවත් පිම්බෙන්න මෙතන පිම්බෙන්න කවුරුවත් ඉන්නවද මෙතන? නෑ, මෙතන පිම්බෙන්න කවුරු පිම්බෙනව නම් පිම්බෙන්නේ මමනේ. මෙතන කවුරුවත් ඉස්සරහා ඇකිලෙන්න ඕනද? හැකිලෙන ඒ හැකිලෙනව නම් ඇකිලෙන හැකිලෙන්නේත් ඒත් තමන්නේ නේද? මෙතනදී අපි පිම්බෙන්න ඕනෙත් නෑ, අපි ඇකිලෙන්නත් ඕනේ. පිම්බෙනව නම් පිම්බෙන්නෙත් මම, ඇකිලෙනව නම් ඇකිලෙන්නෙත් මමනේ. ඉතින් ඒ නිසා අපි අපිට බොහොම මේ කියන්නේ අපිට තියෙන ගැටලුව ඒක මොකක් වුණත් කමන්නේ. අපි ඉන්න තැනින් තමයි දැන් අපි ඉන්න තැනින් තමයි ගමන පටන් ගන්න ඕන. චීටෙක් වෙලා දෙවියෙක් වෙලා වේග ජගුවර් කෙනෙක් වෙලා වේගෙන් වැරදි පැත්තර දුවනට වඩා ඉදිබුවෙක් වෙලා හරි පැතර හැරිලා හිටියත් ඒක වටිනවා. ඉදිබුවෙක් වෙලා ඉබ්බෙක් වෙලා පුංචි දුරක් ගිය මොකද එයා යන්නේ වැරදි පාරට නෙමෙයි, එයා යන්නේ හරි පාරට. ඉතින් අන්න ඒ නිසා ඒ පැත්තට අවධානය යොමු කරගන්න එක ගොඩක් වටිනවගත් සිහිපත් කරමින් මේ පින්වත් හැමෝම දෙන අද මහාචාර්යතුමත් සම්බන්ධ වුණේ නැහැ. එතුමාට සමහර රට අත්‍යවශ්‍ය කටයුතු වීදිලා ඇති. ඒ නිසා එතුමාට ආශිර්වාද කරමින්ම මේ ධම් සභාවට සම්බන්ධ වෙච්ච හැමෝටම දෙනාට සෙත් පතමින් ආශිර්වාද කරමින් අපි හැමෝම වීරයවත් මේ කටයුත්ත අතාරින්නේ නැතුව මේ දහම කරා යොමු වෙන්න මොකද්ද මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන තැනත් එක්ක අන්න එතනට යොමු වෙන්න යොමු වෙමු කියලා සිහිපත් කරමින් අදට මේ කටයුතු සමාර කරමු. හැමෝම දිනාට සම්මා සම්බුදු සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ අපේ යුතුකමක් අපි වහන්සේට පුණ්‍ය අනුමෝදනා පිට කිරීම. අද දවසේදීත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේට මේ දවසක තියෙන කාලගුණය ආදී වර්ෂාව නොතකා අද සම්බන්ධ වෙලා උන්වහන්සේට තවදුරටත් කරන තවදුරටත් දේවල් කියද්දී අද අපිට මේ ප්‍රශ්න වලට ඉතාමත්ම සාවධානව ඉතාමත්ම හොඳින් නිකුත් අපිට උපදේශ දෙමින් මේ සාකච්ඡාවට සහභාගී වුණා. ඒ සමගම අද අපේ මහාචාර්ය රුපතලි මහත්මයා සහභාගී වුණා. එහෙමත් අපි මේ අවස්ථාවේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහාචාර්ය රුපතලි මහත්මයාත් ඉතාමත්ම ගෞරවයෙන් ධර්ම සංවේගයෙන් සිහිපත් කරනවා. සිහිපත් කරලා මේ අවස්ථාවේදී අපිට අපේ මේ භවගමන නිමාකර ගැනීමට යන මේ ප්‍රතිපදාවට නැත්තම් ඊතරේ මේ ප්‍රතිපදාවට අවශ්‍ය කර්ම කරන පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ විශාල පුණ්‍ය කර්මයක්. ඒකට උන්වහන්සේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව යන ආදී අපි හැම දෙයකටම තව විශාල පුණ්‍ය ස්කන්ධයක් අපි රැස් කරගත්තා. ඒ සියලු පුණ්‍ය ස්කන්ධය ප්‍රථමයෙන්ම මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත්, එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ දෙමව්පිය, ගුරුවර, ආචාර්ය උපාධ්‍යන් වහන්සේලාටත්, එසේම අප හැමටත්, අප හැමගේ නමින් මේ සියලුම ඥාති හිතාශීන්ටත් අනුමෝදන් වෙලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් අපි හැමතෙම ඉතා ඉක්මනටම අපේ සුඛ ප්‍රතිපදාවෙන් අපේ භවගම නිමා කිරීම අවශ්‍ය ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව සියල්ලම ලැබේවා, සියලු දෙනා නිදුක් නිරෝගී ලැබේවා කියලා මේ අවස්ථාවේදී සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදන් සිද්ධ කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු
සාදු සාදු
සාදු
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාට.